අද පින් ඇති දායකත්වයේ දර වෛද්‍ය දිස්නා මුදලිගේ පින්වත් වෛද්‍යතුමිය
හොඳයි සාදු.
අද දිනය 2023 වසරේ 4 වෙනි මාසේ 2 වෙනිදා භාවනා වැඩසටහන ශ්‍රද්ධා ගුණති වාසනාවන්ත පින්වත්නි. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. ඔබ ධර්මයේ දකින්න මාව දකින්න නම් ඉතින් අපිට බුදුන් වඳින්න පුළුවන්කම ලැබෙන්නේ බුදුන් දැක්කොත්. එහෙමනම් මේ වෙනකොට ධර්මයේ නොදක බුදුන් නොදක වඳින්නේ කාටද අපි? ඒ තමයි අපි බුදුහාමුදුරුව කියලා හදාගත්ත සංකල්ප වන්දනාව. ඒ සංකල්ප වන්දනාව වෙනස් වෙන්න පුළුවන්. කවුරුන් හෝ බුදුහාමුදුරුව නෙමෙයි කියලා බුදුහාමුදුරන්ගේ අගුණ කිව්වපු ගමන් බුදුන් නොබුදුන් කියලා වෙන ආගමකට උනත් යන්න පුළුවන්. මොකද බුදුන් දැකලා නෑ, වඳින්නේ පිළිම වන්දනාවක්. වඳින්නේ බුදුහාමුදුරුව කියලා හදාගත්ත පුංචි සංකල්පයකට එක්ක පරම්පරාවෙන් ආපු නිසා වන්දනා කරනවා. ඉතින් සැබෑ ලෙස බුදුන් දැක්ක අයත් ඉන්නවා. ඒ ඇත්තන්ට තියෙනවා අවිච්ච ප්‍රසාදය. බුද්ධේ අවිච්ච ප්‍රසාදය, ධම්මේ අවිච්ච ප්‍රසාද, සංඝේ අවිච්ච ප්‍රසාද තියෙනවා. මා දකින සද්ධර්ම අවබෝධය වෙච්ච උත්තම උත්තමාවියන්ගේ තියෙන ප්‍රධාන ලක්ෂණය මම දකින්නේ මෙන්න මේ තුන. බුද්ධේ අවිච්ච ප්‍රසාදය, ධම්මේ අවිච්ච ප්‍රසාදය, සංඝේ අවිච්ච ප්‍රසාදය. සංඝයාට ගරහන්නේ නැහැ, ධර්මයට ගරහන්නේ නැහැ, බුදුරජාණන් වහන්සේට ගරහන්නේ නැහැ. පින්නතුනේ අර බොරුවට මාර්ගඵල පටලවාගෙන හිටපු වංචනිකය නම් කාලයක් ගියාම ධර්මයටත් ගරහනවා, සංඝයාටත් ගරහනවා, බුද්ධ රත්නයටත් ගරහනවා. ඒක තමයි හැටි පින්නතුනේ. මිල මුදල නිසා, ලාභ සත්කාර නිසා, කීර්ති ප්‍රශංසා නිසා මේ ධර්මයට සංඝයාට ගරහනවා. එහෙම නැත්නම් තමන්ගේ ළඟ තියෙන දුර්මත දුර්ගුණ නිසාද එසේ සිද්ධ වෙන්නට පුළුවන්කම තියෙනවා. එහෙම නිසා ඔබ ළඟත් බලන්න බුද්ධේ අවිච්ච ප්‍රසාදය, ධම්මේ අවිච්ච ප්‍රසාදය, සංඝේ අවිච්ච ප්‍රසාදය තියෙන කෙනෙක්ද කියලා බලන්න. හරියට අවබෝධ කරගෙන නැත්නම් පින්නතුනේ අවිච්ච ප්‍රසාදය නැහැ. සමහර උදවියට පින්නතුනේ පොඩ්ඩ වැරදුනහම තරහ යනවා. සමහර අයට ටිකක් මොනවා හරි වචනයක් කියලා බැන්නොත්, හිත රිදුනොත් තරහ වෙනවා, අයින් වෙනවා. සමහර අයට පාරක් කෝටු පාරක් ගැහුවොත් අන්න ශ්‍රද්ධාව බිඳිලා අයින් වෙනවා. එක එක සීමාවල් වල තමයි තියෙන්නේ එක එක එක්කෙනාගේ මේ බැඳීම. නමුත් පින්නතුනි මේ බැඳීම කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ කෙරෙහි, සංඝයා කෙරෙහි මේ බැඳීම කියලා කියන්නේ පින්නතුනි ජීවිතයේ තොර වුණත් නොමිදෙන ශ්‍රද්ධාව. ජීවිතයේ තොර වුණත් නොමිදෙන ශ්‍රද්ධාව. මුළු ලෝකෙම Tamanට බන්දේසියක තියලා දුන්නත් එයා ලෑස්ති නෑ බුදුන් නොබුදුන් කියන්න, දහම් නොදහම් කියන්න, සඟුන් නොසඟුන් කියන්න එයා ලෑස්ති වෙන්නේ නැහැ පින්නතුනේ. මුළු ලෝකයේම බන්දේසික තියලා තිබ්බත් එයා කවදාවත් එහෙම ගරහන්නේ නැහැ. ඒක මාතුලින් මම දකිනවා පින්නතුනේ. මට කවදාවත් මේ උතුම් ආර්ය ධර්මයේ තේරුම් ගත්ත අය, සත්‍ය වශයෙන් තේරුම් ගත්ත අය, බොරුවට මවා ගත්ත අය නෙමෙයි, සත්‍ය වශයෙන් තේරුම් ගත්ත කිසිදු කෙනෙක් විචනය කරන්න, එයාට දොස් කියන්න, ගරහන්න මට හිතිලා නැහැ. ඒ වගේම අපේ ගුරුවරු කෙරෙහි කවදාවත් ඒ කිසිම අප්‍රසාදයක් මොන කතාව කිව්වත් ඇති වෙන්නේ නැහැ. ඒක තමයි අවිච්ච ප්‍රසාදය කියන්නේ. ධර්මයේ පිළිබඳව කිසිදු සැකයක් කොතනකවත් උපදින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ සමාන කෙනෙක් මේ ලෝකේ නැහැ. බුද්ධෝ සූර්යෝ තමෝ නදෝ. බුදුරජාණන් වහන්සේ මේ අපේ ග්‍රහ මණ්ඩලයේ අපිට දකින්න ලැබෙන දිදුලනම තාරකාව, හිරු මඩල වගේ ආලෝකය දෙන එකම ශාස්ත්‍රූත්තමයන්න් වහන්සේ බුදුරජාණන් වහන්සේමයි කියලා මනාකොට ප්‍රත්‍යක්ෂ කරගෙන අවබෝධ කරගෙන කටයුතු කරනවා. ඉතින් බලන්න මෙන්න මේ තත්ත්වය ඇති වෙන්නේ පින්නතුනේ යෝ ධම්මං පස්සති සෝමං පස්සති. බුදුහාමුදුරුව දකින්නේ ධර්මයේ දැක්කොත්. ධර්මයේ කොහෙද තියෙන්නේ? ධර්මයේ කියන්නේ කුමටද? ධර්මයේ කියන්නේ අපේ මනසේ තියෙන සංවරයට. ධර්මයේ කියන්නේ පින්නතුනේ අකාලික බවට. ධර්මයේ කියන්නේ පින්නතුනේ නිරෝධයට. ධර්මයේ කියන්නේ නිර්වාණයට. ධර්මයේ කියන්නේ ශාන්තියට. නොයෙකුත් වචන භාවිතා කරන්න පුළුවන්. එහෙනම් ධර්මයක් කුමටද? මේ අතරමං වුණු හිතේ නිවැරදි නවාතැනක් සොයා ගැනීම. ඒක තමයි ධර්මය. ඉතින් ධර්මයේ සොයාගෙන යන්න හරි අමාරුයි. ධර්මයේ අරමුණු කරගන්න හරි අමාරුයි. ඉතින් ධර්මයේ තේරුම් ගත්ත අය ඉන්නවා. ධර්මය පුදුමාකාර කැපවීමක් කළා. සමහර උදවිය පිරිසක් මැද ලොකු කෙනෙක් වෙන්න බොරුවට අවබෝධ වුණා කියලා අවබෝධය කර තියාගත්ත අය ඉන්නවා. අපි දුන්නේ නැහැ. දැන් මෙතන ඉන්න ඕන කෙනෙකුට ඇවිල්ලා කියන්න පුළුවන් සයන්නන්ද මම ඊයේ රෑ 12ට ධර්මයේ දැක්කා මේ අවබෝධයයි දැන් මට කියලා කිව්වොත් එහෙම මං කියන්නද නෑ ඔයාට අවබෝධ නෑ ඔයා යන්න කියලා එහෙම කිව්වොත් එහෙම මනුස්සයෙකුට කඩපයින්නෝනේ. ඉතින් මං කියන්නේ ඒගොල්ලන්ට ආ හොඳයි මේ තව ධර්මය අහගෙන යන්න දියුණු කරගෙන යන්න කියලා. ඉතින් අන්නේ විදිහේ උදවිය ඉන්න ඕන තරම් මේ එහෙම උදවියේ ඉඳලා කාලයක් ඉඳලා ආයි ධර්මයටත් ගරහලා යනවා පෙන්නතුනේ. ඉතින් ඒ නිසා සැබෑ අවබෝධය තියෙන අයත් ඉන්නවා. එහෙම අයත් හමු වෙනවා. ඒ අය හමු වුණාම හරි සන්තෝෂයක් දැනෙනවා. මේ බොරුවට අවබෝධ වෙච්ච කෙනේ ඩුප්ලිකේට් එක නෙමෙයි මේ ඇත්තට ධර්මය තියෙන කෙනෙක් නේද කියලා සතුටක් දැනෙනවා. ඉතින් එහෙව් විවිධ ගැටලුකාරී තත්වයන් පෙන්නතුනේ බුද්ධ කාලෙත් තිබුණා. අද කාලෙත් තියෙනවා. හෙටත් තියෙනවා. ඒ නිසා ඔබ සැබෑවටම ධර්මයේ දකින කෙනෙක් බවට පත් වෙන්න බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ධර්මයේ ඉදිරියේ සංඝයා ඉදිරියේවත් වංචනික වැඩ නොකරත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ කියන්නේ ධර්මයට වංචා කරන්න එපා. තමාට තමා වංචා කරගන්න එපා කියන කාරණය අපි හැමෝටම මතක් කරනවා. එහෙම නේද වෙන්න ඕන. අපි හරි විවෘත වෙන්න ඕන. නිදහස් චින්තකය වෙන්න ඕන, දාර්ශනිකය වෙන්න ඕන. මේ ලෝකේ තමන්ව තමන් රවට්ට ගත්තොත්, තමන් ලෝකයාව රැවට්ටුවොත් මේ සුළු කාලය ජීවත් වෙන්නේ ඒ ජීවිතේ පින්නතුනේ හිස් ජීවිතයක් බවට පත් වෙනවා. රාහුල හාමුදුරුවන්ට පෙන්වුවේ ඒකනේ. බුදුහාමුදුරුවෝ පාද සෝදන වතුර ටික අඩු කළා කිව්ව, පොඩ්ඩයි වතුර තියෙන්නේ කිව්වන්නේ වගේ කිව්ව බොරු කියන ජීවිතේ. ඊට පස්සේ වතුර ටික අනිත් පැත්තට පෙරලලා භාජනයේ මුණින් අත අනිත් අතට හරවලා පෙන්නුවා, මහානි බොරු කියන කෙනෙක් හිටියොත් බොරු කියන ජීවිතේ රාහුල මෙන්න මේ වගේ හිස් භාජනයක් කිව්වා. එතකොට අපිට අපි විවෘත භාවයක් ඇති කරගන්න නැත්තම්, අව්‍යාජ බවක් ඇති කරගන්න නැත්තම් හිස් භාජනයක් වෙනවා. ඒ නිසා බොහෝම අව්‍යාජ වෙන්න, බොහෝම නිදහස් වෙන්න, ධර්මයේ හමුවේදී අව්‍යාජව සිටින්න. ඇයි? හංගන්න බැරි තැනක්නේ. පින්නතුනේ අපේ මනසේ තියෙන, අපේ ජීවිතේ තියෙන කිසිම තත්වයක් හංගන්න බැරි තැනක් තමයි පින්නතුනේ ධර්මයේ ඉදිරියේ, බුදුරජාණන් වහන්සේ ඉදිරියේ, ආර්ය සංඝයා ඉදිරියේ. වැඩන්නේ එහෙම කළ වැඩක් නෑ. කර්මයේ ඉදිරියේ අපිට කිසි දෙයක් හංගන්න බෑ පින්නතුනේ. ඒ නිසා එතෙන්දී අපි විවෘත වෙන්න. බුදුරජාණන් වහන්සේලා කියන්නේ අපේ අඩුපාඩුකම් හොයන්නේ ගරහන්න, තලන්න, පෙලන්න නෙමෙයි. බුදු කෙනෙක් කුටේක පෙන්නුවොත් බුදු කෙනෙක් ඒක සුවපත් කරනවා. තේරුණානේ දැන් අපි දොස්තර කෙනෙකුට තුවාලයක් පෙන්නුව දොස්තර තුවාලය සනීප කරනවනේ තුවාලයක් කාක්කෙකුට පෙන්නුව කාක්කා ඒක ඌරන් කනවා ඉතින් ඒ නිසා අපි පෙන්වන්නේ අපේ අඩුපාඩුව පේන්න අරින්නේ අපි කාටද බුදුරජාණන් වහන්සේට ධර්මයට එහෙමනම් ඒ ධර්මයෙන් ඒ අඩුපාඩුව සුවපත් කරන්න පුළුවන් විවිධ ගති තියෙනවා ගති තියාගන්න එපා පින්නතුනි ගති නැතුව ධර්මය අහන්න දැන් මේ මොහොතේදී කිසියම් ගති ලක්ෂණයකට පැමිණෙන්නේ නැතුව තමන්ගේ පුජ්‍යල ගතියට එන්නේ නැතුව තමන්ගේ පිරිමි ගතියට ස්ත්‍රී ගතියට තමන් එන්නේ නැතුව නිදහස් වෙන්න ශාන්ත වෙන්න තැම්පත් වෙන්න මේ මොහොතේම හිත හදාගන්නේ විදියට බලන්න ඔබට තියෙන එහෙම පුජ්‍යල ගතියකින් ඉඳගෙන ධර්මය අහන ස්වභාවයත් අතිශයින්ම විවෘත නිදහස් උතුම් මිනිසෙක් හැටියටද ඔබ ඉන්නේ කියලා බලන්න. උතුම් මිනිසෙක් බවට පත් වෙන්න මේ මොහොතේ. අව්‍යාජයි නම් පින්නතුනේ විවෘතයි නම් අපේ උත්තර අපිට දෙන්න පුළුවන් පින්නතුනේ කල්පනා කරන්නේ නැතුව කල්පනා කරන්න නැතුව අපිට උත්තර දෙන්න පුළුවන් අපි අව්‍යාජන විවෘතයින ව්‍යාජන විවෘත නැත්නම් කල්පනා කරලා තමයි උත්තර දෙන්න වෙන්නේ ඇතෙම සමාජය එක්කනම් උත්තර දෙද්දී ගොඩාක් කල්පනාකාරී වෙනවා මේ ධර්මයේ ඔස්සේදී ඉදිරියේදී කමන්නේ අව්‍යාජ විවෘත භාවයට පත් වෙන්න ඒත් මේ ලෝකෙ මිනිස්සු ඉදිරියේ නම් පින්නතුනේ හරි භයානකයි. ඔව් කිව්වත් උගුලක පටලවලා ඇති නෑ කිව්වත් උගුලක පටලවලා ඇති. ඒහෙ ලෝකයක් තියෙන පින්නතුනේ. ඒ නිසා හරි එතෙන්දී ගොඩාක් නෝනින් පාවිච්චි කරන්න ඕන. සුබාදහම අපි තුලට ගලාගෙන එන්න සලස්සන්න ඕන. සුබාදහම විශ්වදහම නිර්වාණ ධර්මයේ අපි තුලට ගලාගෙන එන්න අපිට සලස්සන්න පුළුවන්. එහෙනම් පිනතුනේ මේ ඉන්ද්‍රියන් වලින් අපි වහගෙන තියෙන පොරොප්ප ටික අපි ගලවලා දාන්න ඕන. මොනවද මේ ඉන්ද්‍රියන් වල තියෙන පොරොප්ප? මූඩි, දිට්ටි, සංකල්ප. ඒවයින් තමයි මේවා පුරෝගන තියෙන්නේ. ඒක නිසා මේ විශ්ව දහම ගලාගෙන ඉන්නේ නැහැ. ඒව ගලවල දැම්මොත් මේ ස්වභාව ධර්මයේ විශ්ව දහම අපි තුළට ගලාගෙන එනවා. ඔබ සහ මහ පොළොව කියන්නේ දෙකක් කියලා හැඟෙනවනම් ඇත්ත මොකද්ද? ඔබ ඇත්තත් එක්ක එකතු වෙනවා. අර බොරුව ගොතාගත්ත නිසා තමයි මහ පොළොවේ ඔබ තාම වෙන්ව වාසය කරන්නේ. ඒක තේරෙනවද? මහ පොළොවේ ඔබ වෙන්ව ඔබ සෝබාධාමේ යම් කොටසක් බවට පත් වෙලා ලෝකයක් ඔබට වෙනම හදාගෙන ඒ නිසා ඔබට කියනවා ලෞකික. හදාගත්ත ලෝකයක් ඇතිබැවින් ලෞකික. ඒ කියන්නේ මගේ ලෝකේ. පින්නතුනේ ඒක සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙකුට මගේ ලෝකය නෑ, තියෙන්නේ එකම විශ්වය. ඔය මගේ ලෝකයේ ඇත්තක්ද? මගේ ලෝකය ඇත්තක්ද? ඒක හදාගත් එකක්ද නැද්ද? හදාගත් එකක්. අන්න ඒව තමයි දිය කරන්න කියන්නේ. හදාගත් දේවල් දිය කරන්න. එතකොට ඔබ ස්වභාව ධහමට එනවා. ස්වභාව ධහමට එනකොට ඔබ නිර්වාණයට පත් වෙනවා. ස්වභාව ධහමයි නිර්වාණය කියන්නේ එකයි. මේ ධර්මයේ ඔළුවෙන් අහන්න එපා. මේක ධර්මයේ අහන්න විවෘතව හදවතින් අහන්න. මේක දැනෙන ධහමක්, දැනුමට ගන්න ධහමක් නොවේ. මොකද්ද අපිට දැනෙන්න ඕන? නිවීම දැනෙන්න ඕන, ශාන්තිය දැනෙන්න ඕන, නිදහස දැනෙන්න ඕන. මේක මේ නොලෙජ් එකට දැනුමට ගන්න තියෙන එකක් නෙමෙයි. ඒ නිසා ඔබගේ සවන් හරි මොලේ හරි නෙමෙයි ධහමට යොමු කරන්න ඕන හදවත්. මේ මොහොතේම තමන්ගේ මනස වෙනස් කරගනිමින් ඒ ශාන්තිය, ඒ නිදහස භුක්ති විඳින්න. එවිට දැනුමට ගන්න උවමනාවක් වෙන්නේ නැහැ. මේ අවස්ථාවේම තමන්ට සුවපත් භාවයක්, මානසික සුවපත් භාවයක්, ශාන්තියක් දැනේවි. මේ මොහොතේම, මේ මොහොතේම සත්‍ය අපි අත්දකින්නට ඕන. ඉතින් ලෞකික පරමාර්ථ වල ආශාවල් අවසන් වෙච්ච අය තමයි පින්නතුනේ සත්‍ය අවබෝධ කරගන්නේ. ලෞකික දේවල් සමහරලාට සත්‍ය අවබෝධ වෙච්ච කෙනෙකුට ඒක තිබ්බට සමහරලාට ඒක පුංචි ළමයෙකුට පුඩා සෙල්ලම් බඩුවක් වගේ. එයා ඒක තදින් අල්ලගන්නේ නැහැ. තමන්ගේ මනසේ තියෙන පිරිසුදු අපිරිසුදු බව තමන්ටම තමයි ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. තමන්මම තමයි සෝදගන්න පුළුවන්. මේක ඇත්ත වශයෙන්ම ආනන්ද හාමුදුරුවෝ සහ ඔබ අතර ඇති වෙන සංවාදයක් නෙමෙයි. මේක ඔබ සහ ඔබේ මනස අතර ඇති වෙන සංවාදයක්. ඒ සංවාදය සිද්ධ කරගන්න විදිය අපි පොඩ්ඩක් උගන්වනවා කියලා දෙනවා. ඔබ සංවාද කරමින් ඉන්න ඕන මා සමග නෙමෙයි. ඔබ සංවාද කරමින් ඉන්න ඕන ඔබ සමග, ඔබේ හිත සමග. බොරුවට නිවන් දකින්න බෑ. ආනන්ද හාමුදුරුවෝ ඉස්සරහා නිවන් දැකලා යන්න පුළුවන් ඕන කෙනෙකුට. හැබැයි ඔබේ මනස ඉස්සරහා නම් බොරුවට නිවන් දකින්න බෑ. එතර නිවන් දකින්න වෙන්නේ ඇත්තට. එනිසා අපිට වැදගත් වෙන්නේ ඔබේ මනස ඉදිරියේ ඔබ නිවන් සාක්ෂාත් කරන කෙනෙක්. අපි ඉස්සරහා හරි මේ ජනතාව ඉස්සරහා මැදේ හරි නෙමෙයි. ඒ ගුණධර්මයේ පහළ වෙන්නේ පින්නතුනි ඒ තැනත්තාගේ හදවත් තුළ, ඥානය තුළ. එයාගේ මේ මතු පිටින් හොයන්න යන්නේ පද ලංකාවේ ඉන්නේ මතු පිටින් රහතුන් හොයන අයනේ. ඔව් හිමින් වඩිනවනම් හිමින් මෙහෙම බලනවනම් අන්න රහත්. එහෙම හොයන්න යන්න එපා. එහෙම හොයන්න යන්න එපා. ඒව හදවත් තුල පවතින දෙයක්. ඥානයක්, දර්ශනයක් ඒක පින්නතුනේ. තේරුණා නේද? ඥානයක්, දර්ශනයක්. මේ බාහිරේ තියෙන රඟපෑමක්. දැන් මම මෙතන 10 දිනේකට කතා කරොත් ආකාර 10ක්. පාරේ ත්‍රිවිලර් කොල්ලෙකුට කතා කරන වෙලාවට ඒත් එක විදියක්. මහාචාර්යවරයෙක් හම්බුනාම තව විදියක්. දේශපාලඥයෙක් හම්බුනාම තව විදියක්. මම එක එක මිනිස්සයට එක එක විදියයි. ඒකට හේතුව මට විදියක් නෑ. තේරෙන්නේ නැද? දැන් මට ටෙලිෆෝන් කෝල් 10ක් එනවා කියලා හිතන්නකෝ මේ මොහොතේ ඔබ ඉස්සරහම. ඔබ හිතන්නේ මං කෝල් 10ටම එක විදියෙ එක සොරෙන් කතා කරයි කියලාද? එක්කෙනෙකුට අපේ මහත්තයා කොහොමද එහෙම කියලා කතා කරනවා. මම මගේ චර්යාව මම බලාගෙන ඉන්නේ. තව කොල්ලෙක් කතා කරනවා. කොල්ලෝ මම ඊයේ එන්න කිව්ව නේ දාවේ නෑ නේ වැඩට. ඒ කොල්ලට ඒ විදියට කතා කරා. බාසුන් නැහැට මොකද්ද බාසුන් නැහැ මේ වැඩේ ඉවර කරන්නේ යට කතා කරා. තව එක්කෙනෙක් කතා කරා. ඩොක්ටර් කතා කරා. ආ ඩොක්ටර් තෙරුවන් සරණයි කොහොමද? ඒ ඩොක්ටර් ඒ විදියට කතා කරා. නේද? මේ බලනකොට මේ ඔක්කොම එකක්වත් එක්කෙනෙක් කියන්න පුළුවන් මට සැරෙන් කතා කරා. තව එක්කෙනෙක් කියන්න පුළුවන් කරුණාවෙන් කතා කළා. හැබැයි මම ඒ එකක්වත් කරලා නැහැ. ඔබත් හදාගන්නත් එපා. මේ බාහිර ලෝකේ තියෙන රංග මණ්ඩලයක්. ඒක ඔබත් ඒක අපිත් ඒක කවුරුත් අපි ඒක එහෙම කරන්නත් වෙනවා බලාපොරොත්තුත් වෙනවා මිනිස්සු. ඒක එහෙම තමයි. බුදුරජාණන් වහන්සේට උනත් ඒ භෞතික සම්මුති විහාරයේදී එහෙම තමයි. මහරජා ආවහම මහරජා කොහොමද කියලා කතා කරා. ගෘහපතියට ගෘහපතිය කියලා කතා කරා. බ්‍රාහ්මණයට බ්‍රාහ්මණය කියලා කතා කළා. සරුත් හාමුදුරුව සමග මුගලන් මහරහතන් වහන්සේ සමග අතිශය පෞද්ගලික සාසනික දේවල් ගැන කතා කළා. ආනන්ද හාමුදුරුව සමග ලෙඩ දුක රෝග පිළිබඳව කතා කළා. දැන් ආනන්ද හාමුදුරුවත් එක්ක කතා කරනදී බුදුරජාණන් වහන්සේ මේ පිටින් එන අතවැසියෙක් එක්ක කතා කරන්නේ නෑ. ආනන්ද මට ටිකක් බඩේ කැක්කුමක් තියෙනවා, කොන් දෙකක් කුමක් තියෙනවා, මට අමාරු විහෙට දේශනය කැන්සල් කරමුද. මේ ඔක්කොම ආනන්ද හාමුදුරුව එක්ක විතරයි කතා කරා. අපිට මේ ධර්මයේ හැම වෙලේදී ඉතාම විවෘත මනසක් මුලින්ම හදා ගන්න ඕනේ. ඒක තියාගන්න මම අහන්න කැමති එක තියෙනවද ඔබට මේ වෙලාවේ? ඒ විවෘත මනස තියෙනවද? ඒ විවෘත මනසේ අවදිවත් අවදිමත් ඥානයක් එතන පවතින්නේ. එහෙම ගොනු වෙලා ඉන්න එපා. එක විදියකට ගල් වෙලා ඉන්න එපා. එනිසා තමයි ධර්මයේදී මෘදු බව අනතිමානී බව පුරුදු කරන්න. අතිශයම මෘදු අනතිමානී නැනවත් බව පුරුදු කරන්න. දොස් හොයන අදහසින්ම ධර්මය අහන්න එපා. දැන් සායනහස මොනවද අඩුවක් පාඩුවක් තියෙන්නේ කියලා සමහර අය අහගෙන ඉන්නවා. කොයිම හරි තැනක ඔය කියන දිනයක හරි කලින් කියපු එකක් එක්ක ඊට පස්සේ මේ දිනවකවානුවක් හරි ගැලපුණ නැති වුණාම කෝල් කරලා කියනවා සායනහස ඉතැල්ලා කිව්වේ මේ දිනේ අද දැන් කියන්නේ අද වෙන දිනයක් කිව්වේ කියලා කියනවා. අර අඩුවම හොයාගෙන ඉඳලා මම ඒක වෙන දෙයක් ඇහුණෙම නැද්ද දේශනේ? මං කිව්වා ඔව් ඒක ඒක සූත්‍රයේ වචනේ මට වැරදුනා. ඒක වැරදුනා මේ ඒක එහෙම තමයි. ඒක හදලා ගන්න. ඒ වගේම හරීම කියලා අහගෙන ඉන්නත් එපා. සායනාසගේන හැම දෙයක්ම හරි. සායනාසගේන හැම දෙයක්ම හරි කියලා එහි මහගෙන හිටියහම එයාට නුවණක් නැහනේ. එයාට විචාරශීලී බුද්ධියක් නැහැ. එයාට තියෙන අර ඉස්සර කාර්යය අර එහෙයිය වගේ. බුදුරජාණන් වහන්සේට ගල් පෙරළුවා කිව්වත් එහෙයි සායනී සාදු සාදු කියනවා. එහෙම වෙන්නත් එපා. එහෙම වෙන්නත් එපා. දැන් මොකද්ද මේ දෙපැත්තම අපි මතක් කළා. එකක් තමයි අඩු හොයන අදහසින්ම වැරදි හොයන අදහසින්ම ධර්මය අහන්න එපා. ඒ වගේම හරිමයි කියලා හිතාගෙන හැම දෙයකටම සාදුනාද දීගෙන අහන්න එපා. දැන් ওই දෙකටම මැද දෙක දෙක 50-50 කරන්න කියලා නෙමෙයි මේ කියන්නේ. ඔය දෙක සම්පූර්ණයෙන් බැහැර කරන්න. ඕකේ 50-50 ගන්න එපා. ටිකක් අඩුපාඩුත් වෙල ටිකක් ශ්‍රද්ධාවත් තියාගෙන ඒක කරන්න යන්න එපා. ඔය දෙක සම්පූර්ණයෙන් බැහැර කරන්න. ඊළඟට වෙනතුනි බුදුරජාණන් වහන්සේ අර කාමසුඛල්ලිකාන යෝගේ අත්තකිලමතාන යෝගේ දෙකම අත්හරින්න කිව්වනේ. අපි අය මොකද කරේ? 50-50 ගත්තා. එම බෞද්ධ සමාජය කියන එක හැදිලා තියෙන්නේ එහෙමයි. කාමසුඛාලික අනුയോഗයෙන් 50ක් අරගෙන අත්තිකිල මත අනුയോഗයෙන් 50ක් අරගෙන මැද කාලකණි මිනිස්සෙක් වුණා. ඔය දෙක සම්පූර්ණයෙන් අතහරින්න. කොහෙන්ද අතහරින්න තියෙන්නේ? ශරීරෙන් නෙමේ. ශරීරෙන් නෙමේ අතහරින්න තියෙන්නේ මනසින්. කාමසුකල්‍යාණ යෝගෙත් මනසින් අත්හරින්න අත්තිකිලමතාන යෝගෙත් මනසින් අත්හරින්න. මනසින් මේ දෙක මනසෙ තියෙන්නේ. හොඳයි හොඳයි සපයි සපයි කියන අන්තේ ඒක අනිත් පැත්ත නරකයි නරකයි අසුභයි අසුභයි කියන අන්තේ. මේ දෙකම අපිට සංඥා උපදවනවා. විඥාන උපදවනවා. සංකාර රැස් කරනවා. භවය ගෙනියනවා. පටිච්ච සමුප්පාදේ හදනවා. බලන්න මේ දෙක සම්පූර්ණයෙන් අතහැරලා මේ විශ්වය දිහා බලන්න. අපතුලින් දිත්තය මේ දෙයාකාරය බිඳිලා ගිහිල්ලා නිදහස් මේ නිර්වාණ සත්‍ය උදා වෙනවා පෙනුතුනේ. අරමුණු අල්ලගෙන කරන භාවනාවකින් නිවන් දකින්න බෑ. අරමුණු අල්ලගෙන කරන භාවනාවකින් නිවන් දකින්න බෑ පින්නතුනි. අපි නිර්වාණය කියලා බුදුරජාණන් වහන්සේගේ විතරක් කියලා අපි හිතුවට නෑ පින්නතුනි. බුදුරජාණන් වහන්සේ නිර්වාණය කියන වචනේ පාවිච්චි කළා. අනිත් ආගම්වල හිටපු අයත් ඒ කාලේ ඒගොල්ලෝ නිර්වාණය කියන වචනේ භාවිත කළා. ඒගොල්ලෝ හිතන බැඳීම් රහිත తත්වයේ කියලා හිතන ඕනම තැනකට ඒක භාවිත කළා නිර්වාණය කියලා. අපි කොහොමද තේරුම් කරගන්න ඕන? අපි තේරුම් කරගන්න ඕන හොඳින් මනස පරීක්ෂා කරලා. දැන් මේ මොහොතේ ඔබේ ගතිය ඉරියව්ව මොකක්ද? ඔබ සිටින ඉරියව්ව කුමක්ද කියන්න බලන්න. ඔබ සිටින ඉරියව්ව කුමක්ද දැන්? බොහොම හොඳයි. ඉරියව්වක නැත්තම් බොහොම හොඳයි. ඉරියව්වකට බැඳිලා නැත්තම් බොහොම හොඳයි. අනිත් සියලු දෙනාත් බලන්න ඔබ ඉන්න ඉරියව්ව කුමක්ද? අපි ඉරියව්වක ඉන්න ඕනද? ඈ? ඕ ලෞකික ලෝකේ ඉන්න ඕන නම් ඉරියව්වක ඉන්න. වඩ සසරෙන් නිදහස් වෙන්න ඕන නම් ඉරියව්වෙන් නිදහස් වෙන්න. කිසිම ඉරියව්වක ඉන්න එපා. දැන් ඔබ ඉන්නේ මොන ගති ලක්ෂණයට බැඳිලාද? බලන්න මේ මේ ගති දෙක ගොඩාක් ගති කිව්වහම ඔබේ ඔළුව අවුල් වෙනවනේ. පිරිමි ගතියයි ගෑනු ගතියයි දෙක ගමුකෝ. මෙතන ඉන්නේ පිරිමි සහ ගැහැණු අය. ගැහැණු අය බලන්න මට ගැහැණු ගතිය තියෙනවද කියලා බලන්න. පිරිමි අය බලන්න මට පිරිමි ගතිය මං තාම තියාගෙන ඉන්නේ කියලා බලන්න. ඕක අවිද්‍යාවක්. මොකද්ද මේ ගතියක් අල්ලගෙන ඉන්න එක? අවිද්‍යාවක්. කොහොමද අපි දැනගන්නේ මේ පිරිමි ගතිය ගැණු ගතිය අල්ලගෙන ඉන්නවද කියලා තේරෙන්නේ? අපි කිව්වොත් පිරිමින්ට වඩා උසස් ගැහැණු අන්න පිරිමි ගතිය අල්ලගෙන ඉන්නවා නම් එයාට ඔන්න හීනමානයක් අඩ ගන්නවා. එහෙම වෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් අපි කියනවා ගැහැණුන්ට වඩා උසස් පිරිමි. අන්න ගැහැණු ගතිය අල්ලගෙන ඉන්න කට්ටිය එහෙම වෙන්නේ කොහෙද? අපිත් වෙහෙස මහන්සි වෙනවා, අපිත් කැප වෙනවා, අපිත් රස්සාවල් කරනවා කියලා කියනවා. ගතිය අල්ලගෙන ඉන්න එපා. මේකට ගතියක් දෙන්න බෑ. තේරුණා නේද? එහෙම ගතියක් දෙන්න බෑ. මේකේ තියෙන්නේ සංස්කාර පින්ඩයක්. මේකට ශරීරයක් දෙන්න බෑ. මේකේ තියෙන්නේ සංස්කාර පින්ඩයක්. මේක මහ පොළොමටමයි අයිති, ඔබට අයිති නෑ. ඔබට අයිතිද? නෑ. පින්නතුනේ අපි යනවනේ ඔය ආදාහන ගෙවල් වලට. මේ දවස්වල කලාකාරයෝ ගොඩාක් නැති වෙනවා. ඉතින් කට්ටිය අර චිමිනිය ඇතුළට මේ බොඩි එක දාලා එළියට ඇවිල්ලා උඩ බලාගෙන ඉන්නවා. ඒ උඩ බලාගෙන ඉන්නේ අර උඩින් යන දුමක්. සමහර අය බලන මේක අර ඉන්න ආත්මයවත් එකකින් යනවද කියලා. දුමක් සහ අලු ටිකක් විතරයි. එතකොට මේ මොනවද අපි මේ මවාගෙන ඉන්නේ? හීනනේ. හීනනේ. ඉතින් ඒ හීන ලෝකේ සම්මුතියෙන් ඒ හීනවලට හරියන්න අපි ජීවත් වෙනව බව ඇත්ත. තේරුණා නේද? ඒ සම්මුතියේ ඒ හීනවලට හරියන්නේ ඒ හීන ලෝකයේ අපි කවුරුත් අඳිනවා, පළඳිනවා, කොණ්ඩේ කපනවා, නියපොතු කපනවා, රවුල් කපනවා නේද? මේ ඒ හීන ලෝකෙට හරියන්න. මේ කියන්නේ ආධ්‍යාත්මය තුලින් ඒ හීන ලෝකයේ ආධ්‍යාත්මය තුලින් අත්හැරියයි කියලා අපිට බාහිරෙන් එහෙම වෙන්න බෑ. අපි ගිහිල්ලා කොණ්ඩේ කපා ගන්න ඕන, රවුල කපන්න ඕන, ඇඳුම් අඳින්න ඕන, පිළිවෙලට පිරිසිදුව තැනට ගැලපෙන්න අඳින්න ඕන. ඒ හීනේ ඇතුලෙන් අතාරින්න ඕන. ඇතුලෙන් අතෑරිය කියලා ඔබට මගුල් ගෙදරට සුදු වෙන යන්න බෑ. අන්නරය සෝහන් උනායි කියනෝ පේන්නේ නැද්ද? අර ඇවිල්ලා ඉන්නේ හොඳ සාරියකුත් ඇඳගෙන. ඔච්චර ලොකු සාරිය අඳින්න ඕනද? නෑ, යාට තෑගි දීලා එක්ක එයා කැමති නිසා එක්ක මහත්ය දීපු එකක් ඇඳගෙන ඉන්නේ. ඒකට මුකුත් කියන්න යන්න එපා. මාර්ගඵල නිර්වාණ භෞතිකත්වයෙන් බලාපොරොත්තු වෙන්න එපා. තේරුණාද? භෞතික ශරීරයකින් බලාපොරොත්තු වෙන්න එපා මාර්ගඵල දේවල්. ඒක බලාපොරොත්තු වෙන්න එපා. රහතන් වහන්සේ වුණත් ගුවන් යානයක නැගලා ඉන්නකොට සමහරලාට ඊළඟ සීට් එකේ වැටෙන්න පුළුවන් කාන්තාවක්. අර කට්ටිය කියන්නේ බං අර සෝවාන් වෙලා කියන්නේ අර යන්නේ අගේට අර අර ගෑන කෙනෙක් එක්කකට වාරියලා තේනනේ අපිට උනත් වැටිලා තියෙනවා ෆ්ලයිට් එකේ මොකෝ ගහලා එලවන්නේ මේ මේ මගේ සීට් එක ළඟ ආන්න අපි ළඟ වාඩි වෙන්නේ කියලා එලවන්නේ ඒ වන්සේ අපැතින් වාරිලා අපි අපේ සීට් එක වාරිලා නිදාගෙන පාඩු යනවා ඉතාම පටු තැනකින් ඉතාම අඩු තැනකින් ඉතාම මූසල විදියට තමයි මාර්ගඵල නිවන් හොයන්නේ තේරුම් අරන් තියෙන්නේ මේ සමාජය ඉතාම මූසල විදියට අනිත් එක මේ මාර්ගඵල නිවන් පිළිබඳව තීරණය කරන මොකක්වත් දැකපු නැති මිනිස්සු කිසිම ගුණධර්මයක් නැති අය ඉස්සෙල්ල තමන් දකින්න ඕන. උවා දෙනු පරහට තමා සම්මතේ පිහිටා. කිසි කෙනෙක් විවේචනය කරන්න එපා ඔබ දකින්න නැතුව. ඔබ හරි මාර්ගයක ගමන් කරලා එන්න. අර ශාස්ත්‍රවරයා හරි මේ ශාස්ත්‍රවරයා හරි අර පොත් ටික හරි මේ පොත් ටික වැරදි කියන්න එපා. මොනම හරි එහෙකින් රහත් වෙන්නකෝ. මොනම හරි දෙයකින් ගිහිල්ලා බුදු වෙන්නකෝ මොනම හරි දෙයකින් ගිහිල්ලා මාර්ගඵල ලබන්න. එහෙම ලබලා ඒකේ තුල තියෙන්නේ ශාන්තිය. ඒක තුල තියෙන්න ඕන සහනය. ඒක තුල තියාගන්න එපා විවේචන. ඒව තුල තියාගන්න එපා ගස්ඨන. ඒව තුල තියාගන්න එපා ద్వේෂය. ඒව තුල තියාගන්න එපා වෛරය. මනුෂ්‍යයා කොහෙන්ද පින් කරන්නේ කියලා මට හිතා ගන්න බෑ. මනුෂ්‍යයා කොහෙන්ද බුද්ධ වන්දනාව කරන්නේ කියලා මට හිතා ගන්න බෑ. ඒක මට මේ තරුණ කාලෙම මහාන වෙච්ච සමයේම අත්දැකීමක් තුලින් ඇති වෙච්ච දෙයක්. අපි හාමුදුරු කෙනෙක් ඉන්නෝ ලස්සනට මල් වට්ටි හදනවා. ලස්සනට මල් පූජා කරනවා. ඉතින් ඒක මල් වට්ටියක් ලොකු බන්දේසියක් හදන්න සමහරලාට පැයකට ආසන්න කාලයක් ගන්නවා. මොකද ඒ තරමට ඒකේ ලස්සන ආට් එකක් තියෙනවා ඒ වට්ටිය. පිනතුණු කියන්නේ ඔය හදාපු මල් වට්ටියක් එක පාට පුංචි ළමෙක් ඇවිල්ලා මේක මෙහෙම අල්ලන්න ගිහලා ඩොංගල් අනිත් පැත්තට වැටෙනවා. ඔබ වුණත් විනාඩි 45ක් පැයක් හදපු මල් වට්ටියක් ඩෙකරේෂන් දාපු මල් වට්ටියක් එහෙම වැට්ටුවොත් එහෙම ඔබට උනත් හැගෙන හැංගීම ඔබම බලන්න. මේ හාමුදුරුව මොකද්ද කරේ? ගාත්ත බන්දේසිය දුන්න ළමයිගේ ඔළුවට එක බන්දේසිය ඩොංගල් අනිත් පැත්තට නැමුණා. මොකද්ද බුද්ධ වන්දනාව? ඈ මොකද්ද මේ මල් පූජා කිරීම මොකද්ද කියන එක ප්‍රශ්නයක් නේ. අපි කාටද මල් පූජ කරන්නේ? අපි මේ කුමක්ද කරන්නේ කියලා ලොකු කතිකාවක් එතන ඇති වෙනව මනස තුල. මොකද්ද මේ අපි ආගමයි ධර්මයි කියලා අරගෙන කරන්නේ? වෛරයද, ක්‍රෝධයද, ඊර්ෂ්‍යාවද, එහෙමද කියලා බලන්න ඕන. මේ ලෝකයේ අකුසලයේ පිනතුණි දන්නේ නැතුව පුරුදු කරන පිරිසක් ඉන්නවා. තව පිරිසක් ඉන්නවා අකුසලයේ දැන දැන පුරුදු කරන පිරිසක් ඉන්නවා. තව පිරිසක් ඉන්නවා අකුසලයේ දැකලා අකුසලයේ ප්‍රහාණය කරනවා. තවයි අකුසලයේ දැකලා අකුසලයේ සිද්ධ කරගන්නවා. සමහර අය පින දැකලා පින සිද්ධ කරගන්නවා. සමහර අය පින දැකලා පින බැහැර කරනවා. පින්නතුනේ අතහැරීම පින් කිරීම කියන එක ලේසි පාසු දෙයක් නෙමෙයි. තේරුණා නේද? දැන් මේක මේ හදලා අපිට පූජ කරපු පින්වත් මේ චන්දන මහත්තයාට තිබ්බා මේ මුදලින් නුවරඑළිය හරි කොහේ හරි හෝටලයක් ගහලා ආදායමක් ලබන්න. අපි සියලු දෙනාගේම නිවීම පිණිස ලෝකයාගේ නිවීම පිණිස සියලු දෙනාටම මේ ධම්සභා මණ්ඩපයක් හදලා දෙනවා. මෙතෙන්ට ඇවිල්ලා මොනම හරි විදියකින් කතිකා කරගෙන සාකච්ඡා කරගෙන සත්‍ය හොයාගන්න. මේ මං කියනවායි කියලා ඔබ අහගෙන ඉන්න ඕනේ කියලා නෑ. ඔබ මට වඩා එක කරුණක් ඉහලින් දකින්නවා නම් වහාම කියන්න. මං සෑම විටම සූදානම්. මට වඩා ඉහලින් දකින්න එක කාරණයක් හරි තියෙනවා නම් ප්‍රකාශ කරන්න. හැබැයි කරුණාවෙන් මදි වෛරයෙන් තරහෙන් නෙවෙයි මාත් කරුණාවෙන් ඉන්නේ දේශනා කරන්නේ. ගහගෙන ගන්න දෙයක් නැහැ නේ ධර්මයට. කරුණාවෙන් ප්‍රකාශ කරන්න. කරුණාව පෙරදරි කරගෙන. මේ ධර්මශාලාව ඕන කෙනෙකුට දෙනෝ ධර්ම සාකච්ඡාවල් ගෙනියන්න පවත්වාගෙන යන්න ඕන කෙනෙකුට දෙනෝ. හැබැයි වෛරය, ක්‍රෝධය, ඉරිසියාව, පලිගැනීම්, පුජ්‍යල විවේචන ඒව කරන්න යන්න එපා. සම්මුති ආචාර ධර්ම වලට අනුකූල වෙන්න ඕන. ඕන කෙනෙකුට පුළුවන්. බුදුරජාණන් වහන්සේ සීල ආරාම බාරගත්තේ සතර දෙසින් වඩිනා ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට කියලා. එතකොට මේ ආයතනයත් වේවා විහාරස්ථානත් වේවා සතර දෙසින් වඩිනා ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට මේ එහෙම එක්කෙනෙක් කියලා නෙමෙයි. දැන් හාමුදුරුවෝ එක්කෙනෙක් කියලා අල්ලගෙන ඉන්නෝ පන්සල. ළඟින් තව පන්සලක් හැදෙන්න දෙන්නේ නැහැ. ඇයි ඒ? එක්කෙනෙක්ගේ පන්සල. මේක අපේ පන්සල. ඒකයි අපේ දායකයා හැයයකට කැඩෙනෝ. ඒකයි. අනේ මේ රටේ ඉන්න හාමුදුරුවෝ ධර්මය හැදෑරුවා නම් ඉගෙන ගත්තා නම් අනේ ඉගෙන ගන්නවා. මේ ඔක්කොම පන්සල් බුදු හාමුදුරුවන්ගේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියන වාක්‍ය තුනට යටත් සීලමු පන්සල් එකක්. හැම පන්සලකම හාමුදුරු කෙනෙකුට ඉන්න පුළුවන් හැකියාවක්, වාසස්ථාන වාසය කරන්න හැකියාවක්, ජීවත් වෙන්න හැකියාවක්, පවතින හැකියාවක් තියෙනවා. ඒ විදියට කරුණාසිත, ඒ විදියට ශ්‍රමණසිත, ඒ සිටිය ඒ හැටියට දායකසිත අනි හටගත්තනම් මේ ලෝකෙ කොච්චර ලස්සනයිද නේ? තරඟයට පන්සල් හදන්නෙත් නැහැනේ එතකොට. ඈ එහෙම ඕනත් නැහැනේ. මිනිස්සුත් ලස්සනයි, හාමුදුරුවොත් ලස්සනයි. අපි ඔක්කොම පිනුතුනේ අව්‍යාජ වෙන්න ඕන, ව්‍යාජ නැති වෙන්න ඕන, විවෘත වෙන්න ඕන, සත්‍යවාදී වෙන්න ඕන. තාමත් ගති තමා තුළ තියාගෙනද ඉන්නේ? ගති බැහැර කරමින් ප්‍රහාණය කරමින් ඉන්නවද? තාමත් එක්ක පිරිමි ගතිය, එක්ක ගැහණු ගතිය, එහෙම නැත්නම් අර වෙන වෙන ගති තිබුණා. තව ගති තියෙනවා නේ. ඒ දෙක අපි ප්‍රධාන වශයෙන් ගත්තර තව තියෙනවා. පෙරේත ගති තියෙනවා. අම්මෝ පන්සලෙන් උනක් කමන්නේ හොරා කන්න පුළුවන් නම් හොරා ගෑව ගසා ගෑව. පෙරේත ගතියව උපදින්නේ පෙරේත ආත්මවල පින්න තුනේ. දානේ පුරුදු කරන්නේ නැහනේ, පන්සලේ පින් කැටේ හරි හොරකම් කරනවා. ඒවට පෙරේත ගතිය. ඒවා හොඳ නැහැ පුරුදු කරගන්න. ඒවා ප්‍රහාණය කරන්න ඕන දේවල් අකුසල් කියලා හිතලා ඉක්මනින් මේ හිත ප්‍රහාණය කරන්න. මේ හිතේ එක එක සර්පය නැగిලා එනවා. හරි ඉඩමක් වගේ තමයි එක එක පැල වර්ග මේක පැල වෙනවා. ඉඩමේ අයිතිකාරය තමයි තීරණය කරන්න ඕන මේ පැල ඉතුරු කරන්න ඕන මේ පැල උගුලලා දාන්න ඕන. එනිසා ඔබේ හිතේ නැගෙන්න පුළුවන් ඕනම දෙයක්, ඕනම අකුසලයක්. අකුසලයේ කියන එක දැකලා ප්‍රහාණය කරන්න, කුසලයේ කියන එක වඩන්න. ඔබ කරන දේ හා සමාන දෙයක් ඔබට ලැබෙනවා කියලා තේරුම් අරගෙන කටයුතු කරන්න. ඔබේ චේතනාවට අනුව ඔබට ලැබෙනවා. දැන් පිටින් ගිහිල්ලා කෙනෙක් තව කෙනෙකුට කියනවා ඇත්තක්. හැබැයි යාගේ ඇත්ත කියන වචනේ උඩ ඔහු පෙනුමේදී පෙන්නුවත් ඔහුගේ ඇත්ත තුළ යට තියෙන්නේ පලිගැනීමක්, කෙටවීමක් නම්. එහෙමනම් ඒකේ අකුසල් ටික ඒ විදියටම රැස් වෙනවා යාට. ඒ විදියටම ඒ අකුසල් රැස් වෙනවා. චේතනාහම් භික්කවේ කම්මම් වදාමි. එක එක හැඩයෙන් දකින්න පුළුවන්. ඕන කෙනෙක් ඇවිල්ලා එක එක හැඩයෙන් දකින්න පුළුවන්. කියනවා නේද? මේ මම හරි භයානකව පෙන්වතුනේ. දැන් මේ තෙන්ට එන ඕනම කෙනෙකුට ආවහම කියනවා මේ දිගටම භාවනා වැඩසටහන වලට එන්න කියලා කියනවා. දැන් මං හාමුදුරු කෙනෙක්නේ. මේක පොඩ්ඩක් මුකුළු කරලා ගෙදර මහත්තයට කිව්වොත් අපේ ආමඳුරු මට කිව්වා දිගටම ඉන්න කියලා භාවනා වැඩසටහනට. කොහොමද වැඩි අර ඇන්ගල් එක වෙනස් වුණා. ඈ එහෙම කිව්වද ඔයාක මං අල්ලා ගන්නම් කියලා කිව්වා මහත්තයා මෙහෙනවා. ඉල අපේ රොනට එන්න කිව්වද. ඔව් මහත්තයා, ඉතින් මං දකින හැමෝටම කියනවා අපේ වැඩසටහනට එන්න, අපේ භාවනා වැඩසටහන අහන්න, YouTube එකේ දේශන අහන්න කියලා කියනවා. ඒක තමයි කියන්නේ පින්නතන අර අපල කාලේට හෙන හුරු අපල එහෙම දිනනකොට මෝල් ගස් පත්තු වෙනවා කියන්නේ ඕකට තමයි. එහෙම නැත්නම් මාත්‍ය බනහන්න එනකොටත් මොකටද අපේ මාත්‍ය මේ බනාස්තන්නේ, අපේ දරු පවුල් විනාශ කරන්නද, මේ යකා ගෙදර ගිහින් භාවනා කරන රස්සාවට යන්නේ කියලා හේනුත් බැනුම් අහනවා. අපි මේ දෙපාර්ශවෙම බැනුම් අහන පිරිස. මාත්‍ය ධර්මයට යොමු වෙනකොට නෝනගෙන් බැනුම් අහනවා, නෝන ධහමට යොමු වෙනකොට මහත්තුරුන්ගෙන් බැනුම් අහනවා. එහෙම නැත්තම් දෙන්නටම මාරාවේශ වෙලා එක්ක දෙන්නම ධර්මයට එක්ක ගරානෝ එක්ක බයිනෝ. ඉතින් විවිධ තත්ත්වයන් තියෙනවා ධර්මයේ හැමෝේ කරන්න දෙයක් නැහැ. විවිධ හැඩයන් තියෙනවා. ඒක ඉතින් සංසාර ස්වභාවය, සත්ත්ව ස්වභාවය, කිසිදු වරදක් නැති පරම පවිත්‍ර වූ සුද්ධ වූ උත්තම බුදුරජාණන් වහන්සේද පුදුම විදියටද නින්දාද අපහාසද ගැරහුම්ද ලැබුවා. කාන්තාවන්ගෙන් බැනුම් අහනවා අපේ පිරිමි ටික ඔක්කොම එකතු කරලා මහාන කර ගන්නවා කියලා. එන්න දෙන්නේ බින්ද පාදේවත් දෙන්නේ නැහැ කාන්තාව. මේ මිනිහා ගෙදර ඉන්නවා නම් දොර වහනවා දාලා. මේ මිනිහත් ගිහිල්ලා බණ අහන්න ගියොත් මහාන වෙලා පස්සේ යාවි. අපි වැන්ද වූ බවට පත් කළා කියන හිතන්නකෝ පින්නතුනේ. අපි මේ ලේසියෙන් කිව්වට 20000ක් ආව, 30000ක් ආව බුදුජාණන් වහන්සේගේ පිටිපස නේද, ලක්ෂයක් ගියා කියලා කියනකොට වැන්ද වූ ලක්ෂයක් නිර්මාණය වෙනවනේ. ලේසි නෑ වැඩේ. ඉතින් 20000ක් ගෙන් බැනුනොත් අනිත් පැත්තෙන් අහන්න වෙනවා කියලා හිතාගන්න. 20000න් 10000ක්වත් බයිනෝ ඇතිනේ. පොඩි නේ පින්නතුනේ. තේරුණානේ? මේකේ හැම පැත්තම සාධාරණීකරණය වෙන්නේ නැහැ. සිද්ධාර්ථයන් තමන්ගේ දරුවාට පියෙක්, බිරිඳට ස්වාමියෙක් වශයෙන් නැති වෙන විදියට ගිහිල්ලා සත්‍ය හොයා ගන්නවා. එක පැත්තකින් බැලුවාම මෙතන මේ පවුලට යම් අසාධාරණයක් වුණා වගේ පේනවා. මේ දෙකම එකට පවත්ව ගන්න බෑ, එක ළඟ තියන්න බෑ. ලෝකේ හැටි පින්නතුනේ. පින්නතුනේ මේ හැම දෙයෙම අපේ සිත් සුවපත් කරගන්න. ඉතින් මම මගේ හිතත් තව තවත් සුවපත් කරගන්න ඕන, ඔබ ඔබේ හිතත් තව තවත් සුවපත් කරගන්න ඕන. අපි එකම සමාජයක, එකම තලයක, එකම ඉන්න කෙනෙක්. තව කෙනෙක් වන්දනා කරන්න ඕනේ. අපිට ගරු කරන්න ඕනත් නැහැ, නිඳා කරන්න ඕනත් නැහැ. පාඩු ඉන්න දෙන්නොත් හොඳටම ඇතේ. තේරුණා නේද? පිරිකර පූජ කරන්න ඕනත් නැහැ. දාන දෙන්න ඕනත් නැහැ. විශේෂයෙන් පාඩුවේ ඉන්න දෙන්න. ඒ ලෞකිකව පූජා කරන දේවල් දායකත්වයේ දක්වන හැමදේම මේ ලෞකික පැවැත්මක් තියෙන නිසාම භෞතික ලෝකේ පැවැත්මක් තියෙන නිසාම ඒ ගනුදෙනුවක් එහෙම දෙයක් සිද්ධ වෙනවා මිසක් එහෙම නැත්තම් එහෙම අවශ්‍යත් නැහැ. ඉස්සර පන්සලට ලාමු තෙල් ටිකක් අරගෙන එහෙම නැත්නම් පොල් තෙල් ටිකක් අරගෙන ගියාම හාමුදුරුවෝ කුප්පි ලාම්පුව පත්තු කරගෙන පොල් තෙල් වලින් පහනක් පත්තු කරගෙන හිටියා. දැන් ගේන්න වෙන්න පින්නතුන්ට ලාමු තෙල් ටිකක් හෝ පොල් තෙල් ටිකක් නෙමෙයිනේ පත්තු කරන්න නේද? දැන් තියෙන්නේ ලයිට් බිල් ගන්න. දැන් තියෙන්නේ ලයිට් බිල් ගන්න. ලෝකේ වෙනස් වෙලා. එතකොට පත්තු වෙන්නේ සල්ලි. ඉස්සර ලාම්බු තෙල් පොල් තෙල් පත්තු උනේ දැන් පත්තු වෙන්නේ සල්ලි. ඉතින් එදා පින්කමයි දැන් පින්කමයි වෙනස්. සිල්වත්කම් හොයාගන්නවා කෑම වේලෙන්. සිල්වත්කම් හොයාගන්නවා මුදල් අල්ලන්න නැති එකකින් අල්ලන එකෙන්. සිල්වත්කම් හොයාගන්නවා සෙරප්පු දෙක ඇති එකකින් නැති එකෙන්. මට ඇත්තටම හරි පුදුමයි එයාගේ මොලේ කොයි හරියට පිහිටලා තියෙන්නේ කියලා. තේරුණාද? ඒකෙන් හොයන්න බෑ. ඒව නිකම් බාහිර මේ ප්‍රතිපත්තිය නිකම් ජීවන ප්‍රතිපත්තිය. ඕන තරම් අය ඉන්නේ සුදු හාලි බත් කන්නේ, කැකුළු හාලි බත් කන්නේ. සමහර අය කිරි කන්නේ නැහැ. සමහර අය උම්බල කඩ කන්නේ කුකුල් මස් කනවා. තේරෙන්නේ නැහැ. ඉතින් ඒ වයින් සිල්වත්කම් හොයන්න බෑ. මේ ආධ්‍යාත්මය හොයාගෙන යන්න ඒ නිසා අර පිරිසනම් අන්තිම මෝඩ තැනක ඉන්නේ. අන්තිම මෝඩ තැනක ඉන්නේ විචාරශීලී බුද්ධියක් නැහැ. දැන් මම හරි දෙවරු පොරවල පින්ඩපාති වඩින මේ ක්‍රමවේදයට පින්ඩපාති වඩින වෙලාවට මන් දිහා බලලා පැහැදෙනකොට ඒක මහා අමු මෝඩ සද්ධාාවක්. ඒක මට ඒ විදිහට පින්ඩපාති වඩින්න බැරි කමක් නැහැ. මං ඕනතරම් පින්ඩපාති වැඩම කළාත් තියෙනවා. දැන් උනත් පින්ඩපාති වඩින්න පුළුවන්. හැබැයි අපේ දායකයෝ පුදුම සද්ධාාවක් ඇති කරගන්නව නේද? මේ බින්දුතුන්ටත් වැඩම කළා පෙන්වන්න ඕන දවසක. පින්ඩපාතේ යනකොට ඒ පින්ඩපාතේ යන ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදයට අපි අනුගත වෙනවා ඒ වෙලාවේදී. අනුගත වෙලා දැන් ඔන්න සෙරප්පු දෙහිකුත් නැතුව ආනන්ද හාමුදුරුවෝ බිම බලාගෙන ඔන්න පින්ඩපාතේ වටිනවා. බලන්න සංවරකම. ඒ පින්ඩපාතේ වඩින මූඩ් එක ඒක. එහෙම සංවරකමක් නෙමෙයි. ඒ මූඩ් එක. නෑ අපේ සයින කට්ටි බුරුමේදි පුදුම වුණා. ඔන්න හාමුදුරුවෝ මෙහෙම පින්ඩපාත මෙහෙම වැඩම කරා. මෙහෙම මෙහෙම ගියා. හැමෝම පරිත්‍යාග කළා. බලන්න හාමුදුරුවෝ හරි සංවරයි ගුවා. ආදර ටික දුරක් ගිහිල්ලා නැග්ග මොටෝසයිකලෙට. මොටෝසයිකලෙන් බ්‍රූස් ගාල ගියා. ඈ පින්ඩපාත වැඩම හාමුදුරුවෝ මොටෝසයිකලේ ගියා. ඉතින් මං කිව්වා ඒක තමයි ඒක මේ පාරවල් සෑහෙන දුරයි. හාමුදුරුවෝ ගොඩාක් දුර ආරණ්‍යයක ඉන්නේ. පයින් ගියොත් එහෙම හාමුදුරුවන්ට රෑවෙනවා. ආරාමයට යන දානවල දන්නේ යන්න හම්බෙන්නේ නැහැ. ඉතින් උන්වහන්සේ මොටෝ සයිකලෙන් ගියා. ඉතින් මොකද්ද වරද? මම කියන්නේ මේකේ මොලේ හදාගන්න ඔබ මේ දෙක දකිද්දි හැම හැමෙන් යන පින්ඩපාතේ වැඩම කරලා ඒ මූඩ් එකෙන් පින්ඩපාතේ අරගෙන ඒ සායන්හන්සේ තමන් වැඩම කරපු මොටෝ සයිකලයට නැගලා තමන්ම මොටෝ සයිකලේ පැදගෙන වඩිනවා. මේ දෙක ඔබට සමානව දකින්න බැරිද? ආදරෙන් දකින්න බැරිද? ඒව ආදරයෙන් දකින්න කරුණාවෙන් දකින්න බැරි නම් ඔබ දැඩි වෘතධාරියෙක්. තේරුණා නේද? දැඩි වෘතධාරියෙක්. වෘතධාරීන්ට මානසික පීඩන වැඩි. එතකොට ඔබ ඇවිල්ලා තියෙන බුදුරජාණන් වහන්සේගේ දර්ශනය තුලින් නෙමේ අර නිගණ්ඨ ධර්මවල තිබුණු ප්‍රතිපත්ති වලින්. නිගණ්ඨ ධර්මවල තියෙනනේ හරි අමුතු ප්‍රතිපත්ති. ඒගොල්ලෝ එක එක ඒවා එවන් හදා ගන්නවා. මේ ආභාජනයක කන්නේ මෙහෙම අතට දුන්නාම අතට කන්නේ. ඉතින් මිනිස්සු ඒක ලොකු සිල්වත් බවක් හැටියට සලකනවා. අතට දුන්නම් ඒක එහෙම කටේ දා ගන්නවා. ඉතින් ඒක සිල්වත් බවක්ද? මට පේන්නේ යාගේක ප්‍රතිපත්තිය. පොඩි අඟල් ගානක් උස පොඩි බංකුවක් උඩ නැගෙන ඒක උඩ නැගලා තමයි ඒක කන්නේ. ඊර්වසෝ ඉන්දියාවේ මොන මොන හරි ගල් ගෙඩි රවුම් කරලා මොන හරි හදා ගන්නවා. හදාගෙන ඔක කිරි වලින් නාවනවා නාවනවා නාවනවා. ඒ හදාගත්ත ප්‍රතිපත්තියක් කමන්නේ කාටවත් හානියක් නැති ප්‍රතිපත්තියක් නම් ඒක ඒක දිහා ආදරෙන් බලන්න ඕන. දැන් සත්තු ටිකක් අල්ලලා පොලිමර ඝාතනය කරනවට වඩා අර මේ ශිවලිංගේ නාවන එක ඒක හොඳයි. ඔය ශිවලිංගේ කියලා කියන්නේ පින්නතුනි මේ උතුම් දෙයක්. මිනිස්සු හිතාගෙන ඉන්නේ කාගේ හරි ලිංගයක් කියලා. ලිංගයක් නෙවෙයි උතුම් දෙයක්. විශ්ව ඥාණය. විශ්ව ඥාණය පින්නතුනි. ඕකේ ඇහක් තියෙනවා ඇඳලා. තරණේවයි තියෙනවා මෙහෙම කඳ වගේ එකක් ඇඳලා ඉවරලා ඔක ඇහක් තියෙනවා. විශ්ව ඥානය කියන එක සංකේතවත් වෙන්න හදපු දෙයක්, නිර්මාණය කරපු දෙයක්. දැන් මුතලිංග විමුක්ති ඇස මුතලිංග නාගරාජයා මාර වැස්සෙන් ආරක්ෂා කළා. විමුක්ති ඇස බුදුරජාණන් වහන්සේගේ මතුවෙලා ඒ අවදීන් අර මාර වැසි වසිද්දි ඒව ආරක්ෂා කරන පින්නතුනේ. අපිත් මේ ධර්මයේ තුරුණුවන් සරණේ ධර්මයේ බලයෙන් ආරක්ෂා වෙනවා. විශ්ව බලේ විශ්ව ඥානේ මුතලිංග නාගරාජයා. නයා කියන්නේ හොඳ අවදියක් තියෙනවා. හොඳ අවධානයක් තියෙනවා. එයාට හොඳ ආවරණයක් ඇති කරන්න පුළුවන්. හරි ගුණ යහපත් මතකයේ හොඳට කරුණු ගහරනා තියාගන්නවා. ටිකක් සැරයි මාරයත් එක්කත් ගොඩක් සුහදව බෑනේ. ඔය ශ්‍රද්ධාව ගොඩාක් තිබුණොත් මාරය අගේට අල්ල ගන්නවා. ශ්‍රද්ධාව ගොඩාක් තියෙන හිට නිවන් දකින්න බෑ පින්නතුනි. මදහත්ව බොහෝම ප්‍රඥාවත් එක්ක සමානුපාතික සමගාමි වෙන්න ඕන. තේරුණා නේද? අර මම මුලදී කතා කරේ ඒකයි. ස්වාමින් වහන්සේ කියන හැම දෙේම හරි සාදු කියාගෙන ඉන්න හිට නිවන් දකින්න බෑ. සත්‍ය අවබෝධ කරගන්න බෑ. හාමුදුරුවන්ගේ මොකක් හරි වැරද්දක් හරි කුණක් හරි මොනවා හරි අඩුවක් පාඩුවක් දැකලා ඒක රස විඳින්න බලාගෙන ඉන්න කෙනෙකුටත් ඒ අයටත් නිවන් දකින්න බෑ. ඕනම මිනිස්සෙක් ළඟ සම්මුතිය තමන් බලන කෝණ අනුවෙන් බැලුවාම මොකක් හරි අඩුවක් පාඩුවක් තියෙන්න පුළුවන්. තේරුණා නේද? දැන් තමන්ගේ මහත්යගේ වුණ සමහරලාට ඕනම කෙනෙක් අඩුවක් පාඩුවක් දකින්න පුළුවන්. දැන් එක එක කෙනා එක එක විදියනේ. තමන්ගේ මහත්ය සමහරලාට රැවුල වවල තිබ්බොත් ඒක අඩුවක් දකින්න පුළුවන්. කපල තිබුණොත් ඒකේ අඩුවක් දකින්න පුළුවන්. සමහර අය කියනවා රැවුල වවල තිබ්බම වැද්දා වගේ කියනවා, කපල තිබ්බම ගෑනු ළමයා වගේ කියනවා. දැන් ඉතින් වවන්නත් බෑ කපන්නත් බෑ. වැව්වොත් වැද්දා වෙනවා, කැපුවොත් ගෑනු ළමයා වෙනවා. ඈ හිමින් ගියොත් රඟපානවා, හයියෙන් ගියොත් අසංවරයි. බණ ධර්ම කිව්වොත් කීර්ති ප්‍රශංසා ලාභ සත්කාර වලට මේ ඕව කියන්නේ මේ ඒවට ඇබ්බැහි වෙලා කියනවා. මුකුත් නොකර හිටියොත් කිසිම තේමාවක් නැහැ, පිංගුත්තරයා වගේ කකා ඉන්නවා කියනවා. ඉතින් පින්නතුනේ ඔබතෝ ඕනික ප්‍රශ්නයක් මේක. ඉතින් පින්නතුනේ භෞතිකත්වයෙන් නම් මිනිස්සුන් දෙක එකක විදියට දකින්න පුළුවන්. එකම දේ තමයි අපේ හිත පිරිසුදු කරගෙන කරන වැඩේ කරගෙන යන එක. අපි නිදන්නේ අපි මේ මොන පරමාර්ථයෙන්ද මේක කරන්න කියලා. දැන් පින්නතුන්ට මේ අනුශාසනා කරන්නේ කීර්තියක් ගන්නවත් ප්‍රසිද්ධියක් ගන්නවත් මොකක්කටවත් නෙමෙයි. අපේ YouTube එකට දේශනයක් දැම්මත් ඔය 3-400ක් බලනවා. බලනවා නම් බලපන්, නැත්තම් ඕන එකක් කියලා ඔහේ දාලා තියෙනවා. මම මගේ යුතුයකම ඉෂ්ට කරලා තියෙනවා. පින්නතුනි කීර්ති ප්‍රශංසා කියන්නේ පලිබෝධ. දුම කරදරේ වැඩි වුණාම හරිම කරදරයක්. ඒක වැඩි වුණාම හරි කරදරයක් ඕනම කෙනෙකුට. ගොඩාක් ආරාම අරව මේව තියෙ තියෙන එකත් ඵලිබෝධය. මට ගොඩාක් නැහැ නේ වෙනතුනේ. මේ ඉන්න තැනක් යන්තම් තියෙන විතරයිනේ. මට ගොඩාක් ආරාම නැහැ. හැබැයි ඉතින් මහන්සි වුණා නම් ඒ දේවල් වල කැප වෙලා ගොඩාක් ආරාම ආයිති මේ හදා ගන්න පුළුවන් බැරි කමක් නැහැ. මේ පන්සල් තියෙනවා පාළුවට ගිහිල්ලා දාස් ගන්න. නේද? ওই තැන් වලට ගිහිල්ලා ඉල්ලුවාම මේ මට බුද්ධ ධර්ම අමාත්‍යංශයෙන් හරි මට දෙන්න පන්සලක් වං ගෙනියන්නම් කියලා මට දෙනවා. මිනිස්සු චින්තනයෙන් උසස් වෙන්න ඕන. චින්තනයෙන් උසස් වෙන්න ඕන. මේ සමාජය හොඳ නැහැ. මට පන්සලක් නැති දවස්වල මම පන්සලක් හොයන්න හදන්න තැන් හැම තැනම හොයනවා. බෝගහක් යට හරි පොඩ්ඩක් හදන්න කියලා කල්පනා කරන්න හරි අහන්න හරි හදන්න නෙමෙයි නිකන් අහන්න ගියාපුවාම දායකයෝ මූණ පුප්පන් ඇවිල්ලා කඩනවා මෙහෙ බෑ මේ අපේ පන්සලක් තියෙනවා තව පන්සල් හදන්න දෙන්න බෑ මේකේ කියලා ප්‍රශ්න ඇද්දා. මේ තැන්වලට වුණත් පෙන්න තුනේ එහෙම තිබ්බ නමුත් මං අර මුල් කාලේ ඉඳලා අඳුරන නිසා මගේ මූණ බලාගෙන මුකුත් කියන්න බැරි නිසා ඉතින් ආවේ නෑ. ඉතින් ඒ වගේ මේ මං දන්නේ සමස්ත භික්ෂු සමාජයේ සමස්ත ගිහි සමාජයේ සමස්ත පද්ධතිය තුළම චින්තන ධාරාව දකින ක්‍රමය උසස් වෙන්න ඕන. දකින සීමාව ගොඩක් උසස් කරගන්න ඕන. කාරුණික කරගන්න ඕන. දයාපන්න කරගන්න ඕන. ප්‍රඥාවන්ත කරගන්න ඕන. තේරුණා නේද? කියන දෙයට වඩා පොඩ්ඩක් ඉහළින් දකින්න ඕන. මේ වචනවල අරුත් කියන්නේ ඒකනේ. මේ වචනවල අපි මේ ප්‍රකාශ කරන එකම නෙමෙයිනේ අරුත. අන්නේ වගේ ඒවයි තියෙන සැබෑ අරුත් තේරුම් ගන්න පුළුවන් දක්ෂතාවයක් තියෙන්න ඕන. එනිසා පින්නතුන්ගේ සතිය සිහිය අවදිය හොඳට වැඩි කරගන්න. දෑතක් දිගු කරන්න ඕන නිර්වාණය හරි දායාද කරන්න. එතකොට මම නිර්වාණයේ යම් අබමල් රේණුවක් හරි මේ මාර්ගයේ යම් පොඩ්ඩක් දන්නවා ඇති. ඒ දේ හරි දෙන්න ඔබ දෑත් දිගු කරන්න ඕන. ඒ දෑත් දිගු වීම සිද්ධ වෙන්නේ තමන්ගේ මනසේ. තමන්ගේ ප්‍රඥාවෙන් තමන්ගේ නුවණ අවදිය ඒක තමයි දෑත කියලා කියන්නේ. ඉරියව් කියලා කතා කරාම සමහර අය ඉරියව් මොකද්ද කියලා හමුවා මේ බඩ බැලුවා මේ මං ඉන්නේ ඉරියව් මොකද්ද කියලා. ඒක නෙවෙයි ඉරියව්. ඉරියව් තියෙන ඇතුළාන්තයේ. දර්ශනේ ඒක තේරිච්ච අය තේරුණා. අනිත් අය ඉරියව් මොකටද දාන්නේ? දැන් මොකද වාඩි වෙලා ඉන්නේ ඉරියව් වෙන ඉන්නේ. ඒව තමයි අරුත් කියන්නේ. සැඟවුණු අරුත්. දැන් ඔබ අල්ලගෙන ද ඉන්නේ නේ? මම මුකුත් අල්ලගෙන නැහැ. තමන්ගේ මනස ඇතුළට ගිහිල්ලා බලලා සුද්ධ පවිත්‍ර කරලා ගවේෂණය කරලා සසඳා බලලා එහෙමනේ. නෑ මුකුත් නෑ. දැන් ඔබ සනීපෙන් ද ඉන්නේ ඕන කෙනෙක් කියන්නේ වරදක් නැහැ හොඳින් ඉන්න සනීපෙන් ඉන්නවා. කවුරු හරි ආවොත් එමෙ චෙක් කළද කියන්නේ කියලා නෑ. බොඩි චෙකප් එකක්වත් දාගත්තේ නැද්ද? නෑ. එහෙම කන්නම් දැම්මේ නෑ. සනීපෙන් ද ඉන්නේ? ඔව් සනීපෙන් ඉන්නේ. මෙන්න කාලෙකින් චෙක් කරනකොට එක්ක අක්මාවේ ප්‍රශ්න, එක්ක අකුගඩුව වල ප්‍රශ්න, එක්ක හાર્ට් එකේ තෙලි නොයෙකුත් ප්‍රශ්න තියෙනවා චෙක් කළාම. ඒ වගේ මේ උඩින් මිනිස්සුව කතා කරන්න එපා. සනීපෙන් ඉන්නේ කියලා හමුවොත් ඊට පස්සේ කියන්නේ දන්නේ නැහැ තාම චෙකප් එකක් කරේ නැහැ කියලා තමයි. ඒ වගේ තමයි.
ඔබ අල්ලගෙන දින්න කියලා ඇහුවාම එකපාරට කියන්න එපා මේක ඉතින් රෝහලකින් චෙකප් එකක් දාගන්න පුළුවන් දෙයක් නෙමෙයි. තමන් තේරුම් කරගන්න. අල්ලගෙන ඉන්න එක විතරක් නෙමෙයි වරද. අතෑරලා ඉන්න එකත් වරදක්. දැන් ඔන්න ඉතින් ඔළුව අවුල් වෙනවා නේද? ඒවයි අරුත් වෙනස්. ඉතින් ඒක නිසා ඔක තේරුම් ගන්න. අතාරිනවා කියලා ගොඩක් දෙනෙක් ගන්නෙ ගැටෙන එක. අල්ල ගන්නවා කියලා ගොඩක් දෙනෙක් ගන්නෙ ඔව් ප්‍රියයි මනාපයි කියලා ගන්න එක. මේ අතෑරීමත් නිවනට බාධාවක්, අල්ල ගැනීමත් නිවනට බාධාවක්. පිළිකුලත් නිවනට බාධාවක්, ප්‍රියමනාප බවත් නිවනට බාධාවක්. ඇයි ඒක බාධාවක් වෙන්නේ? කියන්න බලන්න. මාතෙර හිතෙනවද? ඒ දෙකම සිද්ධ කරන්නේ මමත්වයේ පදනම් කරගෙන. ඒ දෙකම සිද්ධ කරන්නේ සංඥා උපදවාගෙන. ඒ දෙකම කරන්නේ විඥානය උපදවාගෙන. ඒ දෙකම කරන්නේ නාම රූප උපදවාගෙන. ඒ දෙකම කරන්නේ මොනවා හරි මමත්වයේ ලක්ෂණයක් උපදවාගෙන. ඒක නිසා තමයි මගෙන් ඇහුවොත් මේ කිසි දෙයක් අතෑරලා ඉඳ ඉන්නේ කියලා මං කිව්ව මන් දන්නේ. අල්ලගෙනද ඉන්නේ? මන් දන්නේ. මම මේවා අල්ලගෙනත් නැහැ, අතහැරලත් නැහැ. ඒ කියන්නේ දෙකටම මැදි. ඒත් නැහැ. මම දන්නේ එක දෙයයි. මේ බිල්ඩින්, මේ ශරීරය ඔක්කොම අයිති මේ මහ පොළොවට. තේරෙනවද? මේ බිල්ඩින්, මේ ශරීර, මේ යකඩ ගොඩවල්, යාන වාහන තියෙනවා නම් ඒවා ඒ ඔක්කොමයි ති මහ පොළොවට. බලන්න වෙනතුනේ ඒක ඒ විදිහට තේරුම් අරගෙන වාසය කරනකොට හිතට පුදුම සහනයක්, ශාන්තියක් තියෙන්නේ වෙනතුනේ. ඒක ඥාන දර්ශනයක්. මේ නිවන් ධර්මයේ තේරුම් ගත්තයි කියලා වෙනතුනේ මුකුත්ම දෙයකට ආස නොකර ඉන්න එහෙම එකක් නෑ. හොඳට සැනගිල්ලෙන් බලාගෙන ඉඳලා මේ හාමුදුරු කන්න කැමති දෙයක් තියෙනවා. ආනාසයි නෑ, සත්‍ය අවබෝධ කරගෙන කැමති දෙයක් කන්න පුළුවන්, කැමති දෙයක් නොකා ඉන්න පුළුවන්, හරි ලස්සනට ඉන්න පුළුවන්. මේ සත්‍ය අවබෝධ කරගත්තයි කියලා මේ ලෝකෙම එපා වෙච්ච මූසලෙක් වගේ ඉන්නේ නෑ. එයාට අර පුංචි ළමයි එක්ක බෝල ගහන්නත් පුළුවන්, ක්‍රිකට් ගහන්නත් පුළුවන්, කර ඔලිම්පික් යන්නත් පුළුවන්, ප්‍රශ්නයක් නෑ. අපේ හිත ආවගෙන ඉන්නේ සත්‍ය අවබෝධ වුණොත් එහෙම, සෝවාන් වුණොත් එහෙම ඔලිම්පික් දුවන්න බැරි වෙයි කියලා. පුළුවන්. දැන් අවුරුදු 7 විසාකාව නේද? 7 සෝවාන් මාර්ගඵලය ලැබෙනවා. ඇය බලන්න කොච්චර ලස්සන පළඳනාවල් පළඳලා තියනවද, ඇඳුම් ඇඳලා තියනවද, මනස්කාන්තව ඉඳලා තියනවද, දරුවෝ ලබලා තියනවද? ඒක හැලෙන්නේ, ඒක ඥාන දර්ශනයක්. ඒකයි මේ සත්‍ය වදන තියෙන. අපේ මිනිස්සු බලන්න
දැන් අද කාලේ අපි හිතමුකෝ හාමුදුරුගෙන සෝහන් වුණා කියලා. කිව්වොත් එහෙම. ඒ හාමුදුරන්ගෙන් කොච්චර දේවල් බලාපොරොත්තු වෙනවද? මිනිස්සු මේ භෞතිකයෙන් බලාපොරොත්තු වෙනවා. කන බොන විදිය, අඳින පළඳින විදිය, ඉන්න විදිය, වාඩි වෙන විදිය, ඒව බලාපොරොත්තු වෙන. ඒව මහා මෝඩකම්. ඒව මෝඩකම්. බලාපොරොත්තු වෙන්න එපා. ඕන කෙනෙකුට ඕන නිදහසක ඕන විදියට ජීවත් වෙන්න ඉඩ දෙන්න. මගේ ලයික් එක තව කෙනෙක්ගේ ලයික් එක වෙන්න උමනා නෑ. මං කන කෑම එක වෙන්න ඕනේ නෑ. ලංකාව වගේ මොන්න ගෙදරට ගියත් ප්ලේන්ටියක් ගෙනල්ලා පත බාල ඇති. දවල් 12ට ගියත් ප්ලේන්ටියක් ගෙනල්ලා තියලා ඇති. තේරෙනනේ. දැන් අපේ ගමේ ගෙවල් වල එහෙම යන්න බෑනේ. සීනි හැදෙනවා කියොත් ඒව. හැම ගේකින්ම ඒකක් බොන්න ඕනේ. බිව නැතිනොත් ඉවරයි. බැනුම් අහන්න වෙනවා. ආමුදුර ඇවිල්ලා අපේ ගෙදර තේකක්වත් බිව නෑ. උන්ට තියෙන්නේ අර 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 බල්ලෝ කැත ගල්ලා අර වීසි ගන්න තේ කුඩු ටික තියෙනනේ බාල. ඒකෙන් ගෙනත් තේ අදාද දෙනවා. බාලම ලෝකේ තියෙන දේ ටික ගෙනල්ලා පෙට්ටි වල තියෙන තේ ගෙනල්ලා හදා හදා වක්කර වක්කර හැම ගේකම දෙනවා සීනි. ඒක තමයි. ඒ මිනිස්සයගේ විනිශ්චයක් ඒක අපිට අදාළ නැහැ. ඔයා බොන්න කැමති මොකද්ද? බොනවද? බීලද? ඒව අදාළ නැහැ. අපි දෙනවා බොන්න ඕන. දවසක් මිනිස්සෙක් පුදුම කරදර කරන ඥාතියෙක් මං කිව්වා මේ මට බොන්න බෑ ප්ලේන්ටි. නෑ බොන්නම ඕන. මෑ මට බොන්න බෑ. මං එහා ගෙදරින් එකක් බිව්වා. දැන් බොන්න බෑ. මං කිව්වා එහෙනම් ඔච්චරම මොනවා හරි දෙන්න ඕන නම් මට රුපියල් 2000ක් දෙන්න. තෙල් ටිකක් ගහගන්න වාහනේ. මං යන ගමන් තෙල් ටිකක් ගහගන්න නැත්තම් පාරේ යන ගමන් එකක් මං කඩේකින් බොන්නම් ආයිත් ඒ පිපාසය ඇති වුණාම. එතකොට කියනෝ නෑ ඇල්ලු. 2000 දැක්ක කාලයක් මතක නෑ. දැක්ක කාලයක් දැක්කේ නෑ. එච්චර කරදර කරනවද? ඒ නිසා මිනිස්සු විනිශ්චය බුද්ධියක් තියෙන්න ඕන. මානව හැඟීමක් තියෙන සමහර වෙලාවලට තේකක් දීම ආචාර ශීලීත්වය සුහදත්වයක් සහ මිනිසෙකුට කරන හිතවත්කමක් වෙන්න පුළුවන්. එපා වෙලාවක තේකක් දුන්නහම ඒක කරදරයක් වෙන්න පුළුවන්. දැන් ග්‍රීස්මේ දාඩිය දාන වෙලාවකදී සමහරලාට ඒක ගැලපෙන්නේ නැහැ. ඒ නිසා මිනිසයා ගොඩාක් බුද්ධිමත් වෙන්න ඕන. ගොඩාක් ඥානවන්ත වෙන්න ඕන. මේ ලෝකේ ගොඩාක් අය මෝඩයි. මොකද හේතුව? අහන අහන දේ තම තමන්ගේ ආගමික පොතත් එක්ක ගලපල බලලා තමයි හරි වැරදි තීරණය කරන්නේ. සම්ප්‍රදායත් එක්ක ගලපල තමයි හරි වැරදි තීරණය කරන්නේ. ඒගොල්ලන්ට විශ්ව දහමක් කියලා එකක් තියෙනවා කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. විශ්ව දහම පොත්වලින් එහා තියෙන දෙයක්. ඒක තේරෙනවද? නෑ මං වැරදි. ඇයි අපේ පුතේ හිම එකක් කියලා නෑනේ. ආවෝ එනයිද වැරදි. ඕ කරන්න දෙයක් නෑ. නේද? මුස්ලිම් කෙනා කියන්න පුළුවන් අපේ පුතේ හිම එකක් නෑ. බෞද්ධෙක් කෙනා කියන්න පුළුවන් ඔක ත්‍රිපිටකයේ කොහෙද තියෙන්නේ? ත්‍රිපිටකේ නැත්තම් අපිට බාර ගන්න බෑ. ආ හින්දු එක්ක නෑ කියයි කෝ භගවන් ගීතා ඒව නෑනේ. ඕක තිබුණ නෑනේ හිම එකක්. ඒගොල්ලන්ට කියන්නේ ආගමිකයෝ. ආගමිකයෝ නිවන් සත්‍ය අවබෝධ කරන්නේ නැහැ. ආගමිකයෝ ආගමත් එක්කම ඉඳලා චාරිත්‍රානුකූලව මැරිලා යනවා. එච්චරයි. චාරිත්‍රානුකූලව පාංශුකුලයක් හම්බ වෙනවා. එච්චරයි. මහා දාර්ශනිකයෙක් හිටියා ලංකාවේ. කවුද? ආදර්ශ ක්ලාක් මහත්තයා. එතුමා කිව්වා කිසිම ආගමික වතාවක් මට කරන්න එපා කියලා. ඇයි ඒ? දාර්ශනිකයෝ ඉන්නෝ අන්තර්ජාලය තුල බලන්න. ක්‍රිෂ්ණමූර්ති වැනි දාර්ශනිකයෝ. ඉතින් මිනිස්සේ කියවල 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 ජීවිත කාලෙම මම මේ කියපු දේ අවබෝධ කරගත්ත කෙනෙක් නැහැ කියලා නැති වුණා. තේරෙනනේ? අවබෝධ කරගත්ත කෙනෙක් නැහැ කිව්වා. හැබැයි ඕක අර්ථ දෙකකින් වැටහෙනවා. එක්කෙනෙකුට වැටහෙනවා එයා කියපු දේ කිසිම කෙනෙක් තේරුම් ගත්තේ නැතුව එයා කලකිරිලා මිය ගියා කියලා. හැබැයි ඔකේ තවත් අර්ථයක් තියෙනවා. මොකද ඒ අර්ථය? මේ කියන ධර්මය කෙනෙක් අවබෝධ කරගන්නේ නැහැ. අවබෝධ කරගත්ත නම් ඔහු කෙනෙක් නොවේ කියන අර්ථයේ ගැඹුරු අර්ථයක් තියෙනවා. මතක තියාගන්න ඒ අර්ථ දෙකම. තේරෙනවද? දැන් මට කියන්න තියෙන්නේ මේ මං කියන ධර්මයේ කෙනෙක් අවබෝධ කරගන්නේ නැහැ. අවබෝධ කරගත්ත නම් එයා කෙනෙක් නෙවෙයි. ඒ නිසා මට කියන්න තියෙන්නේ මාගේ ධර්මයේ කිසිවෙක් අවබෝධ කරගෙන නැහැ. මා දේශනාවේ ධර්මයේ කිසිවෙක් කිසි කෙනෙක් අවබෝධ කරගෙන නැහැ. ඔලුව පෑදුනාද? ඒක පැහැදිලිනේ. පැහැදිලි ඇත්තටි. ඔබට කෙනෙක් වෙලා ඉන්නද ඕන තවදුරටත්? පුජ්‍යලයක් වෙලා, කෙනෙක් වෙලා, ආගමිකයෙක් වෙලා, ජාතිකයෙක් වෙලා, වාර්ගිකයෙක් වෙලා, ගෝත්‍රිකයෙක් වෙලා ඉන්නද ඕන? නෑ පින්නතුනි, වැඩක් නෑ. ඈ කිසිවෙක් නොවේ සිටින්න ඕන. කිසිවෙක් නොවන එක කඩන්න පුළුවන් ගොඩාක් තැන්වලට. යක්ෂයෙක් නොවී ඉන්න, පෙරේතයෙක් නොවී ඉන්න, ස්ත්‍රියක් නොවී ඉන්න, පුරුෂයෙක් නොවී ඉන්න. තේරෙනා නේද? ඉත්තිභාවෝකින් කෛරා චිත්තම් මිසුසුමාහිතේ. හිත හොඳට සංවර කරගත්ත කෙනාට, සිත අවබෝධ කරගත්ත කෙනාට ඉත්තිභාවය කියලා එකක් නැහැ. රහත් මෙහෙණින් වහන්සේලා කියපු විදියවල් ඥානම් හි වත්තමානම්. මේ ඥාණයට ගොඩනගා ගත්තාම, ඥාණයට අවශ්‍ය කරන ඒ වත පිළිවෙත සිද්ධ කරගත්තාම, වත්තං නපරිපූර්ණති න සීලං පරිපූර්ණති කියලා ධර්මයේ සඳහන් කරනකොට, වත කරන්නේ නැත්නම් සීලයේ පරිපූර්ණ වෙන්නේ නැහැ කිව්වා. ඒක වැරදි තැනකින් නිර්වචනය කරොත් එහෙම හොඳට පන්දල අතු ගාව ගන්න පුළුවන්. තේරෙනා නේද? වැරදි තැනකින් සීලයට අවශ්‍ය කරන වත ධර්මයේ ඇසීම, ධර්මයේ විමසීම, ධර්මයේ ගොඩනගා ගැනීම. හැබැයි ඕක ගොඩාක් හාමුදුරු නිර්වචනය කරන්නේ පන්සල අතු ගන්න එකට. මම කල්පනා කරා යකෝ පන්සල් අතු ගෑවම කොහොමද සීලිය වැඩි වෙන්නේ කියලා. තේරුණා නේද? හොඳ ලස්සනයි නේ. ඇත්ත වශයෙන්ම ඕව මේ අපි කියා දෙන එක වැරදි. ওই විදියට අපිත් අර විදියටම කියා දෙන්න ඕන. වත්තන්න පරිපූර්ණද නසීලම් පරිපූර්ණද වරෙව් මෙහෙට පන්සලට අතුගාව පියාව පන්සල. අනේ පන්සල අතු ගන්න ඕන ඉස්සරහදී ඇවිල්ලා පොඩ්ඩක් පිරිසුදු කරලා දීලා යන්න. හැබැයි මම මේ ධර්මයට ඒක ගලපන්නේ නෑ. ඒක එතන ඒකෙදි වෙනම ආනිසංශයක් තියෙනවා. ඒකේ ප්‍රායෝගික ආනිසංශයක් තියෙන්නේ. ධර්මශාලාව අතුගාල් තුනම අපි පිරිසුදු පිරිමනාපෙන් ඉන්න පුළුවන්. එච්චරයි. ඒ ඥානිසංශේ වෙන එකක් නෙමෙයි මේ තේම. ඒ ප්‍රශංසාව ලැබෙනවා. ඒ සතුට ලැබෙනවා. අවදිය අවදිය සිත කරගමු අපි ධර්මයේ තුල. අඩුපාඩු නැති මිනිස්සෙක් නෑ. අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. අඩුපාඩු හොයන්න එපා. අඩුපාඩු නෙවරදි කරගමු. සර්ව සම්පූර්ණ මිනිසෙක් වාගෙන යන්න බෑ. බුදුහාමුදුරුවත් සර්ව සම්පූර්ණ මිනිසෙකුට බණ කිව්වේ නෑ. අඩුපාඩුකම් තියෙන මිනිසෙකුට බණ කියන්නේ. අඩුපාඩුකම් නැති අය හොයලා මහාන කරන්නත් බෑ. අඩුපාඩුකම් තියෙන හැමදාම අඩුපාඩුකම් හදාගෙන ඉස්සරහට ගියා. අර දෙමළ කෙල්ලෙක් පස්සේ ගියපු ආනන්ද හැමදුරු ආයෙ එක්කන් ඇවිල්ලා හදලා ගත්තේ නැත්තම් ධර්ම භාණ්ඩාගාරයක් නෑ. 84000න් 80000ක්ම මතකෙන් කිව්වා ආනන්ද හැමදුරු. ආනන්ද මහරහතන් වහන්සේ. ඔය ගිය එකයි අද්දෙන් ඕන්නේ ආයෙ වගේන්න ගන්න ඕ ගියපු එකට ඕන එකක් කරලා අද්දෙන් කියලා අතහැරලා දැම්ම නම් එම 4000යි තියෙන්නේ. එහෙම නම් ඉතින් පොඩි දේශනා ටිකක් තමයි ඉතුරු වෙන්නේ. තේරුණා නේද? ඒ 84000න් 80000ක්ම ආනන්ද හැමදුරුවන්ගේ. කරුණාව කාරුණික බව සාධාරණත්වය ගුණ යහපත්කම් අපි තුල නිර්මාණය වෙන්න ඕන හැදෙන්න ඕන ගුණ යහපත් මිනිස්සුෙකුට තමයි යමක් දෙන්න ඕන පරිත්‍යාග කරන්න ඕන හිගන්න ආවහම ඉස්සල්ලාම කරන්නේ හිගන්න එලවන්න ඌ හොඳ විදියට ගියොත් ආයි අඬ ගහලා දෙන්න බැන බැන ගියොත් ඕම යන්න දෙන්න වෙන කරන්න දෙයක් නැහැ මමත් එහෙමයි කරන්නේ ගොඩක් වෙලාවට ඒ ප්‍රතිචාරය හරි වැදගත් අපිට. ඇයි අපි බණිනවට බය දෙන්නේ? දානෙට ආරාධනා කරලා එන්නේ නැති වුණොත් තරහ වෙනවනම් යන්නේම නැහැ. ගියත් තරහ නොවන කෙනෙක් නම් නොගියත් තරහ නොවන කෙනෙක් නම් යන්න ඕන. බැන්නත් තරහ නොවන කෙනෙක් නම් එයාට ආදරෙන් කතා කරන්නම ඕන. බැන්නොත් තරහ වෙන කෙනෙක් නම් බැලලා නිකන් ඉන්නවා ඩීලරයි. දැන් මේ ගොඩාක් අය ඉන්නවා හරි බයට තමයි හැමදේම කරන්නේ. ඒ ගෙදර මල ගෙදර යන්න ඕන මොකද තරහ වෙයි. ඒ කියන්නේ තරහ වෙයි කියලා බයට. ඒ මගුල් ගෙදර යන්න ඕන තරහ වෙයි. තරහ වෙයි කියලා බය. ඒ කියන්නේ තරහ වෙයි කියලා බයටද මේ ඔක්කොම ආශ්‍රය කරන්නේ? ඊට පස්සේ යාළුවන්ට බොන්න දෙන්න ඕන තරහ වෙයි. මේක මහ පුදුම වැඩක් නේ. අපි හරි බයෙන් ජීවත් වෙනවා තරහ වෙයි කියලා මිනිස්සුම. ඒ ලෝකේ වැඩක් නැහැ නේ පින්නතුනේ. ඒ ලෝකේ අල්ප ශ්‍රද්ධාවක් තියෙන, අල්ප හිතවත්කමක් තියෙන, අල්ප මිත්‍රත්වයක් තියෙන සමාජයක්. ඇයි ඊට ඉහලින් දකින්න බැරි? ඇයි ඊට ඉහලින් මේ අපිට මේ අවබෝධයක් ඇති කරගන්න බැරි? මේ තරහ කේන්තිය මුළු කරගෙනද අපි ජීවත් වෙන්නේ? ඒ කියන්නේ මිනිස්සු තරහ ගන්නවට බයට තමයි ජීවත් වෙන්න ඕන. බලන්න ඔබේ ජීවිතේ ගොඩක් වෙලාවට තරහ වෙයි, තරහ වෙයි, තරහ වෙයි, තරහ වෙයි. අම්මල බලන්න යන්න ඕන තරහ වෙයි. එහෙම ඒ මානසිකත්වෙම හොඳ නැහැ. නිදහස් මනසක් ඇති කරගෙන සංසුන්ව වාසය කරන්න. හොඳයි සාදු. හරි විනාඩි 10ක පමණ කාලයක් ඊටාම නිහඬව සිටියා. මනසේ ඇති වෙන හැම දෙයක් එක්කම සාමකාමීව අවබෝධයෙන් සිටියා. ඉතින් මනසේ ඇති වෙන දේවල් එක්ක ගැටෙමින් හිටියනම් ඊතර පීඩනයක් ඇති. ඇලිමින් හිටියනම් ඊතර පීඩනයක් ඇති. හැබැයි හැම දෙයක් එක්කම විමුක්තිගතව ඔබට ඉන්න හැකියාවක් ලැබුණා නම් හැමදේම ස්වභාවයක් හැටියට තේරුම් අරගෙන ඒ කිසි දෙයක ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව බොහොම සුන්දර නිවුණු ස්වභාවයකින් ඔබට ඉන්න හැකියාව ලැබේවි. අපිට ගොඩක් දේවල් නැති කරගෙන විනාශ කරගෙන නෙමෙයි ඉන්න තියෙන්නේ. මේ තියෙන දේවල් එක කරුණාවෙන් දයාවෙන් සාමයෙන් තමයි ජීවත් වෙන්න තියෙන්නේ. තේරුණා නේද? අපිට මේ භෞතිකෙත් එයිමනේ නේ. අපි කැමති විදියටම එහෙම කරන්න බෑ. හැමුණොත් එහෙම අර මේ සමහර අර අන්තවාදී අරාබි රටවල් වගේ වෙනවා. ඔක්කොම උණු වහන්න ඕන, ඔක්කොම කළු අඳින්න ඕන, වෙන පාටක් බෑ. ඔක්කොම මේ විදියට කොණ්ඩේ කපන්න ඕන. එයාට සමගියෙන් ඉන්න බෑ. එයා කොණ්ඩේ කපන විදියට තමයි ඔක්කොම කොණ්ඩේ කපන්න ඕන අර උතුරු කොරියාවද දකුණු කොරියාවද වගේ. ඉතින් ඒ නිසා එහෙම නෙමෙයි, අපි හැමදේ තුළම සාමකාමීව ඉන්නවා. සබාධමක් තුළ සබාධමක කෙනෙක් හැටියට මෙන්න මේ සම්මා දිට්ඨිය, මෙන්න මේ සාමය තමයි අපි ඉගෙන ගන්න තියෙන්නේ කියන එක අපි කරුණාවෙන් සිහිපත් කරනවා. ඉතින් සද්ධර්මයේ ආශිර්වාදය හැම කෙනාටම සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සාදු. අද පින් ඇති දායකත්වයේ ධර්මින් කටයුතු කරේ පින්වත් වෛද්‍ය දිස්නා මුදලිගේ පින්වත් වෛද්‍යතුමිය. තුමිය බොහෝ දායකත්වයක් ධර්මින් අපිට සහයෝගය දක්වනවා. ඒ මට නෙමෙයි, දැන් මේ ආයතනයේ මාසිකට ලක්ෂයක විතර ඔක්කොම බිල් ටිකක් එකතු වෙනවා. හාමුදුරුවන්ගේ කණෙන් දුන් දානවා. ඉතින් ඒව නඩත්තු කර ගැනීම සඳහා සහයෝගයක් දක්වන්න දායකත්ව විදේශ රටවල් වල ඉඳන් වුණත් අහන අය ඉන්නව නම් එකතු වෙලා දායක වෙන්න විහාරස්ථාන කටයුතු වලට. දැන් පොත් මුද්‍රණ කටයුත්තක් කරන්න ගියත් අධික මිලක් යන කොළවලට එහෙම තියෙනවා. මේ හැම දෙයකම තත්ත්වයන් තියෙනවා. සියලු දෙනාම පොඩි පොඩියට හරි සහයෝගය දක්වුවාම ඒක නොතේරි අපි කාටවත් සිද්ධ කරන්න පුළුවන්. අපහසුවෙන් කිසි කෙනෙක් කරන්න එපා. Tamanta පහසුවෙන් සද්ධාවෙන් කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් විතරක් ඇති හැකියයි පමණක් සිද්ධ කරන හැටියට අපි මතක් කරනවා. විශේෂයෙන් මේ තමන්ගේ බස්කුලියවත් හොයාගන්න බැරි අය එහෙම කරන්න ඕනේ කියලා අපි කියන්නේ. ඉතින් මේ කරන ධර්ම අනුග්‍රහය ධර්මයේ ලෝකයට බෙදා දෙන්න දක්වන මේ අනුග්‍රහයට ලොකු පිනක්, ලොකු කුසලයක්, ලොකු ආශිර්වාදයක් එකතු වෙනවා. ඒ ආශිර්වාදේ පළමුවෙන්ම ආනන්ද ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත්ව ධර්මය බොහෝ දෙනාට දේශනා කිරීම සඳහා, ශ්‍රවණය කරන හැම දෙනාටමත් යහපත උදා වීම සඳහා, යහපත් පිරිසක් ධර්මයේ වටා රැස් වේවා කියන උතුම් ප්‍රාර්ථනාව උදෙසා එතුමිය පුණ්‍යානුමෝදනා කරනෝ. එසේම වේවා කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සුජීවත්ව සිටින තම ආදරණීය මෑණියන් වන චිත්‍රා ප්‍රේමවර්ධන ආදරණීය මෑණියන්ට සහ පවුලේ සෑම සිළු දෙනාටම, වෛද්‍යතුමියටත් ඇතුළු ඒ හැම දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ සද්ධර්ම අවබෝධයෙන් බැබලීම ලැබෙන්නට මේ ධර්මානිසංස බලය උපකාරක උපනිශ්‍රය වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සාදු. ඒ වගේම අප අතරින් සමුගත් ජය විලාල්ද සිල්වා පින්වත් තම ආදරණීය ස්වාම පුරුෂයාණන්ටත්, වංශ පරම්පරාගත මේගිය සියලුම ඥාති වර්ගයාටත් පින් බලාපොරොත්තු වන හැම දෙනාටමත් මේ පින් අනුමෝදන්ව ඔවුන්ගේ භව ගමන සුවපත් වේවා, සැනසේවා. ඔවුන්ගේ උතුම් වූ නිර්වාණ අවබෝධයට මේ පින් පඳුරක් වේවා, සසරෙන් නිවනින් සැනසේවා කියන උතුම් ප්‍රාර්ථනාවක් තියෙනවා. ඒ වගේම සද්ධර්ම ශ්‍රවණය කරන සෑම සිළු දෙනාටමත්, රටවාසී ලෝකවාසී හැම දෙනාගේමත් සද්ධර්ම ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා. කරුණා මෛත්‍රී සිතවිලි හැම හිතකම පහළ වේවා. හැම දෙනාටම සද්ධර්මයේ නිවීම සැලසේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා. එසේම වේවා කියලා අපි වෛද්‍යතුමියටත් තව තවත් සද්ධර්මයේ ආලෝකයේ සැනසීම ලැබෙන්නට, ආයුරාරෝග්‍ය සැපවර්ධනයේ සැලසෙන්නට හේතු වාසනා වේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලෙස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්තේ පඤ්ඤාවන්තස්ස හේතුච අතෝ නිබ්බාන සම්පත්තේ මිනාතේ සමිඤ්ඤතු සම්බුදු සන්නයි සෝපත්ත වේවා.
අද දවසේහි පින් ඇති දායකත්වය දක්වමින් කටයුතු කරනු ලබන්නේ වතේෂා ලක්මානි ගුරුතුමිය විසින්. එතුමියගේ අරමුණු බවට පත්වන්නේ අද දින යෙදී තිබෙන එතුමියගේ උපන්දිනය නිමිති කරගෙන ඒ දියණියට තුරුණුවන්ගේ ආශිර්වාදය, රත්නත්‍රි ආශිර්වාදය, නිදුක් නිරෝගී සුවපත් භාවය සිදු කරනු ලබන ඒ අධ්‍යාපනක ගැන්වීම් කටයුතු සරුව ප්‍රකාර කරගන්නට, දිනෙන් දින දරුවන්ගේ අධ්‍යාපනය දියුණු කිරීමට ඒ වෙහෙස වෙන එතුමියගේ සියලුම සත් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වීමට ආයුරාරෝග්‍ය සැප වර්ධනය ලැබෙන සුබ උපන්දිනයක් වේවා කියලා වතේෂා ලක්මාලි ගුරුතුමියට අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දෙමව්පියන් දෙදෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය, දීර්ඝායු සම්පත් සහ සද්ධර්ම අවබෝධය සැලසේවා, රත්නත්‍රී ආශිර්වාදය ලැබේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා. එසේම වේවා. ඒ වගේම ආනන්ද ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවපත් භාවයත් යහපතත් ප්‍රාර්ථනා කරනවා. හොඳයි. ඒ වගේම සද්ධර්මයේ ශ්‍රවණය කරන සෑම සිළු දෙනාටමත්, ඒ අධ්‍යාපනයේ හදාරන දුවදරුවෝ හැම දෙනාටමත්, රටවාසී ලෝකවාසී සෑම සිළු දෙනාටමත් ඔවුන්ගේ යහපත් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වීමටත්, තුරුණුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබීමටත්, සද්ධර්ම අවබෝධයටත් මේ ධර්ම දේශනාව හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම එම පවුලේ සෑම සියලු දෙනාගේම නමින් මිය පරලෝ යන්නට යෙදුණු ඥාතීන්ට, අප සෑම සියලු දෙනාගේම නමින් මිය පරලෝ යන්නට යෙදුණු ඥාතීන් පින් බලාපොරොත්තු වෙත්නම් ඒ හැම දිනාම පින් අනුමෝදන්ව සසරින් සැප සලසාගත්වා නිවනින් සැනසෙත්වා කියන උතුම් ප්‍රාර්ථනෙන් යුක්තව අද දවසේහි දායකත්වයේ වතේෂා ලක්මාලි එය ගුරුතුමිය දියණිය විසින් එතුමියගේ සියලුම සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා. එතුමියට නිදුක් නිරෝගී සුවපත් භාවය ලබන්නට තුන්වන්ගේ ආශිර්වාදය, දෙවියන්ගේ ආශිර්වාදය, සද්ධර්ම අවබෝධය සලසා ගැනීමට හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සාදු.